ಅದೇ ಆಯು ಸಂಕಾರ ಓ ಸಜ್ಜನ ಸೂತ್ರ ಕರನ್ ಮಾವಿಸಿಮ್ಮೆಸೆ ಅಸನಲದಿ ಎಕ್ಸಮೇಕ್ಕಿ ಭಾಗತುಂಗಾನ್ಸೆ ವಿಶಾಲ್ಪುರ ಮಹಾವಣಿ ಕೂಟಾಗಾರ ಶಾಲಾ ವಿಹಾರೇ ಬೆಡವಸನ ಸೇವೆ ಏ ಸಮಯ ಭಾಗತುಂಗಾನ್ಸೆ ಪೆರುಗುದೇ ಹೆಂದಿ ಪೆರು ಪಾಸಿವ್ರುಗೆನ ವಿಶಾಲ್ಪುರ ಪಿಡುಬಿನಿಸ ವಿವಿಸಿ ಸೇವೆ ವಿಶಾಲ್ಪುರ ಪಿಡುಬಿನಿಸ ಹೆಸಿರ ಪಶುಪತಿಂ ಪಿಂಡಪಾತಿಂ ಪೆರಲಾ ವೆಡಿಸೇಕ್ ಅನದ ತೆರುವು ಬನವ ಆನಂದೇನಿ ಹಿಂದಿನ ತಿರಿಯ ಗನು ದಿವಾ ವಿಹಿರಣೇ ಪಿನಿಸ ಚಾಪಾಲ ಚೈತ್ಯವೆತ ಯನ್ನಿಮಿ ವದಾಲ ಸೇಕ ಎಸೆಯ ವಹಾಂಸಕಿಯ ಅನದ ತೆರುವು ಭಾಗತುಂ ವಹಾಂಸೆಯಟ ಪಿಡಿವದಂದಿ ಹಿಂದಿನ ಎತಿರಿಯಗಿನ ಭಾಗತುಂ ವಹಾಂಸೆ ಪಶುಪಸಿಂ ವೆಡಿಯ ಇಗ್ಬಿತ್ತಿಂ ಭಾಗತುಂ ವಹಾಂಸೆ ಚಾಪಾಲ ಚೈತ್ಯಕರ ಎಲೆಬಿ ಸೇಕ ಎಲೆಬ ಪಣವಲ್ಲದ ಅಸ್ನೇ ವೆಡಹುನ್ ಸೇಕ ಭಾಗತುಂ ವಹಾಂಸೆ ವೆಡಹಿಂದಿ ಆನಂದೇನಿ ವಿಶಾಲ್ಪುರ ಸಿತ್ಕಲುಯಿ ಉದ್ಯಾನ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಗೌತಮ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಸಪ್ತಾಮ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಬಹುಪುತ್ರ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಸಾರಾನಂದ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಚಾಪಾಲ ಚೈತ್ಯ ಸಿತ್ಕಲುಯಿ ಆನಂದಿ ಯಂಕಿಸಿ ಕುವಿಸಿ ಸತರ ಇದ್ದಿಪಾದಿಯೋ ವಡನ್ಲದ್ದಾಹುನ ಬಹುಲ ವಶೀನ್ ಕರ್ಣಲದ್ದಾಹುನ ಯುಕ್ತ ಯಾನಿಯಾಕ್ವೆನ್ ಕರ್ಣಲದ್ದಾಹುನ ಪೀಠನ ತೆನಕ್ವೆನ್ ಕರ್ಣಲದ್ದಾಹುನ ಸಿದ್ಧ ಕರ್ಣಲದ್ದಾಹುನ ಹುರುದು ಕರ್ಣಲದ್ದಾಹುನ ಮೊನಾಟು ನಿಪದವನ್ ಲದ್ದಾಹುನ ಹಿತಮ ಕೆಮೆತ್ತೇನ ಆಯುಷ ಕಲ್ಪಯ ಓ ಇಟ ವೆಡಿ ಕಾಳ್ಯಾಕ್ ಸಿಟಿ ಹೆಕಿವನ್ನಿ ಆನಂದಿನಿ ತಥಾಗತ ಮಹಾನ್ಸೆ ವಿಸಿ ಸತರ ಇದ್ದಿಪಾದ್ಯ ಭಾವಿತಿ ಬಹುಳೀಕೃತೆ ಯಾನಿಕತೆ ವಾಸ್ತುಕತೆ ಅನುಷ್ಠಿತೆ ಪರಿಚಿತೆ ಸುಸುಮಾರಾಧ್ಯೆ ಆನಂದೇನಿ ತಥಾಗತಿಯು ಕೆಮೆತ್ತೇನ ಆಯುಷ ಕಲ್ಪಯಕ್ಕೋ ಇಟ ವೆಡಿ ಕಲ ಸಿಟಿ ಹೆಕ್ಕು ವದಾಲಸೇಕ ಮೆಸೆದ್ ಭಾಗತಿ ಮಹಾನ್ಸೆ ವಿಸಿ ದಡಿವು ಸಂಜ್ಞಾವು ವಿಭುದೀಮಕರಣ ಕಲ್ಲಿ ಓಲಾರಿಕ ಅವಭಾಸೆ ಈ ಕ್ಯಾನ್ ಹಿಂಟ್ ಹಾಕ್ದಿನ ಕಲ್ಲಿ ಆನಂದ ತೇರ್ನು ಏ ದನಗೆ ನಿಯಮಿಟ ನೊಹೆಕಿವು ಮರೋ ವಿಸಿ ಮರಳನದ ಸಿದ್ಧಿ ಸತ್ಯಕುಸೆ ವಹಾಂಸ ಭಾಗತು ವಹಾಂಸೆ ಬಹು ದಿನಾಟ ಹಿತ ಪಿನಿಸ ಬಹು ದಿನಾಟ ಸೋ ಪಿನಿಸ ಲೋಟ ಅನುಕಂಪಾ ಸಂದ ದೇವ್ ಮಿನಿಸುಂಟ ಯಾಪತ ಪಿನಿಸ ಹಿತ ಪಿನಿಸ ಸೋ ಪಿನಿಸ ಕಲ್ಪ್ಯಾಕ್ಕೋ ಕಲ್ಪ್ಯಕಿಟ ವೆಡಿ ಕಾಲ್ಯಾಕ್ ವೆಡಸಿಟ್ನ ಸೇಕ್ಕಾಯ್ ಸುಗತೆಂ ವಹಾಂಸೆ ಕಲ್ಪ್ಯಾಕ್ಕೋ ಕಲ್ಪ್ಯಕಿಟ ವೆಡಿ ಕಾಲ್ಯಾಕ್ ವೆಡಸಿಟ್ನ ಸೇಕ್ಕಾಯ್ ಭಾಗತು ವಹಾಂಸೆ ನೊಯದ್ದ ಇದೋಟ ಮೇಕೆ ಮೇ ಪೆನ್ನನು ತಥಾಗತಂ ವಹಾಂಸೆ ಹೋಯ್ ಚಾಪಾಲ ಚೈತ್ಯವಾಗಿ ಚೈತ್ಯಲಂಕಟ ಗೀಲ್ಲ ಇವ ಸಿತ್ ಕಲುಯಿಗೆಲ್ಲ ಪ್ರಕಾಶ ಕಲ ಹಾಕಿಲ್ಲ ಇದು ಮೇಕೆ ಪೆನ್ನನ್ ಮೇ ಬುಧುಹಾಮದರು ಮೇವು ಅಭಿನಂದನಾಗರನು ಹಾಕಿ ಏ ಕಾಲವೇನು ಕೂಡ ತಥಾಗತಂ ವಹಾಂಸೆ ತಿಂಗ್ ಅವ್ರದ್ದು ಹಸುವ ಇದ ವಯಸ್ಸಟ ಗೀಲ್ಲ ಇದು ಇವಾಗ ಏನು ಕೂಡ ಕೌರು ಅದು ಕಿಯಾನ್ ನೇನೆ ಅನಿ ಕುಮಾರಿ ಪೊಡ್ಡತ್ತ ಅವಟಿ ಕಕ್ ಜೀವತ್ತಿಲ್ಲ ಹಿಂದೆ ಈಗಲೇ ಇದು ಇದರ ಬುಧುಹಾಮದರು ಪೆನ್ನು ಮೇಕ ಮೇ ಬರ್ಡ್ನ ಕಕ್ ನಿಮೇ ಕೇನೆ ಏಮಿ ಕೇಳ ಬುಧುಹಾಮದರು ಪೆನ್ನು ಮೇ ಇದ್ದಿಪಾದಿ ಹಂಗೆ ವದಲತೀನ ಏ ಆಯುಸ ಕಲ್ಪ್ಯಾಕ್ ಹರಿ ಇಟ ವಡ ವೆಡಿ ಕಾಲ್ಯಾಕ್ ಇಂದ ಬುಲುವಂಗೆ ಕೇಳ ಎದುಕೊಟ್ಟ ಬುಧುಹಾಮದರು ಮಿತನ ಪೆನ್ನನು ಏ ಇದ್ದಿಪಾದಿ ಭಾವಿತ ಕಲಾ ಕೇಳ ಈಗ ಡಿವಲಪ್ ಕಲಾ ಕೇಳ ಬಹುಳೀಕೃತೆ ಕ್ಯಾನಿ ಪರ್ಸ್ಯೂಡ್ ಕೇಳ ಯಾನಿ ಕತೆ ಈಗಿಲ್ಲ ಕ್ಯಾನ್ ಈಗ ನಿಕ ಯಾನಿ ಅಕ್ಕೋ ಆಗಿ ಕಲಾ ಕೇಳ ವಾಸ್ತು ಕತೆ ಈಗಿಲ್ಲ ಕ್ಯಾನ್ ಗಿವನ್ ಗ್ರೌಂಡಿಂಗ್ ಕೇನಿಕೆ ಅನುಷ್ಠಿತ ಈಗಿಲಕೆಯನ್ನೇ ಸ್ಟಡಿಡ್ ಕೀಲಕೆಯನ್ನು ಪರಿಚಿತ ಹೇಗಿಲಕೆಯನ್ನು ಕಾನ್ಸಲಿಡೇಟೆಡ್ ಸುಸುಮಾರದ್ದು ಈಗಿಲಕಿ ಊಹಾಮ ಹೇಗೆಯನ್ನೇ ಮೊನೋಟ ಪರಿಪೂರ್ಣ ಕಲಾಕಿಲ ಕೇನು ಉತ್ತರ ಪೆನ್ನನು ಮೀ ಕ್ಲೇಶಿಯೋಕಿ ನೀವು ಪರಯುಟ್ಟಾನು ಸಂಸ್ಕಾರವು ವಿಷಮವೇನು ಶಾಂತ ಸ್ವಭಾವಿ ಪ್ರಣೀತ ಸ್ವಭಾವಿ ನಿರೋಧ ಸಮಧರ್ಮ ಎತ್ತೇಗಿಲ ಪೆನ್ನನು ಎದುಕೊಟ್ಟ ದಂಗ್ ಮೇಮ ಕಿವಟ ಆನಂದ ಹಾಮದರು ಇಲ್ಲಾಸಿಟಿಯೇನೇ ತಥಾಗತಂಗ ವಹಾಂಸೆಯಟ ತವಟಿಕ ಕಾಲ ಜೀವತ್ತೆಂದು ಕೇಳ ದೇವಿನಿ ವರಟ ತಥಾಗತಂಗ ವಹಾಂಸೆ ಮೀ ವಿಧಿಟ ಪ್ರಕಾಶಗಲ ಹಾಮ ತುಂಗಿನಿ ವರಟ ಪ್ರಕಾಶಗಲ ಏ ಆನಂದ ಹಾಮದರು ಇಲ್ಲಾಸಿಟಿ ಏನೇ ಹೇಗೇನೆ ಕತಿಯೇನು ಎದುಕೊಟ್ಟ ಈಗ ತಮ್ಮ ಈ ಸೂತ್ರ ದೇಶ ನಾವು ತೀನಿದ ಮೀ ಇತರ ಕೊಡಿಸ ಬಲನ್ನಿ ಸೆಲ್ಲಪಿ ಮೀ ಡಯಾಗ್ರಾಮ್ ಸೊಲ್ಟೇಮ ಮುಳಿ ಅಗನಿಟ್ಟ ಬ್ರಹ್ಮಲೋಕೆ ರಾತಂ ವಹಾಂಸೆಲಟ ಕೃತಕಂತಾಯ ಪಲಕರ್ಣ ಮೀ ಡಯಾಗ್ರಾಮ್ ಸೊಲ್ಟ ಲಭಾದು ಅನ್ನಟ ಅಪ್ಪಿ ಹೇಮ ನಮಗೆ ದೇವಿನಿ ಡಯಾಗ್ರಾಮ್ ಮೇಕಟ ಯಾಮು ಎದುಕಟ ಮೇ ದೇವಿನಿ ಸ್ಲೈಡ್ಗೆ ಪೆನ್ನನ್ನಿ ಅಪಿ ಮೇ ಹತರವೇನಿ ಧ್ಯಾನೇ ದಕ್ಕ ಗಮಂಗಿರಿ ಮುಖಿ ಏನಿಕಾಯ್ ಎದುಕಟ ಮೇಕೆ ಏಕಪತ್ತಿಗೆ ಪೆನ್ನನೋ ಮೇ ಸಪ್ತ ಭುಜಾಂಗಿಕ ಏನಿಕ ಅನಿಪತ್ತಿ ಆರ್ಯ ಅಷ್ಟಾಂಗಿಕ ಮಾರ್ಗ ಇದೆ ಅಪಿ ದನ್ನೋ ಯ ಧ್ಯಾನ್ಯಂ ಗತ್ತಹಮ ಪಲವಿನಿ ಧ್ಯಾನಿ ಅಪಿ ಅನೋ ವಿವಿಚ್ಯೇವ ಕಾಮೇಹಿ ವಿವಿಚ್ಯ ಅಕುಸಲೇ ಧಮ್ಮೇಹಿ ಸವಿತಕ್ಕಂ ಸವಿಚಾರಂ ವಿವೇಕದಂ ಪ್ರೀತಿ ಸುಖಂ ಪ್ರಥಮ ಧ್ಯಾನಂ ಉಪಸಂಪಚ್ಚ ವಿಹಿರ್ದಿಗೆಲ ಪಲವಿನಿ ಧ್ಯಾನಿಟ ಯಾನು එතකොට මේ පළවෙනි ධානයේදී අපි විතක්ක විචාර කියනේම භාවිතා කරනවා. මේ විතක්ක විචාර වල තියෙන නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන විතක්කයන්. ඉතින් නෙක්ඛම් මේ සඳහා තමයි අපි අර දෙතිස් කුණපයක් කියන එක සිහි කරන්නේ. ඉතින් මේක සිහි කළා යා ප්‍රීතිය සහගතව වෙනවා. යා මේ ප්‍රීතියට කැමති වෙනවා. හැබැයි යාට කල්පනා වෙනවා මම මේ ප්‍රීති සහගතව ඉන්නවා. හැබැයි මේකට මට මිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මිල තමයි කමඨහනේ මිල. එයා හිතන්න ඕනි කෙස් ලොම් නිය දත් මස් සම්නාර 32 සිහි කරන්න ඕනි. ඉතින් මෙයා මේක මේ මිල ගෙවන්න කැමති නැහැ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මෙයා මේක හොඳට මතක තියාගන්න සිහිය පවත්වන. ඒ සිහිය පැවැත්වුවහම මෙයාට කෙස් කියලා කියනකොට මෙයාට කල්පනා වෙන මේ ඔක්කොම අර මලමුත්‍රා අසුචි තියෙන බෝට්ටුවේ තියෙන දේවල් තමයි කියලා. අන්න එතින්දි පෙන්නනවා මේ විතක්ක ਵਿਚාරයන් කියන මේ පහ වෙලා ගිහිල්ලා විතක්ක ਵਿਚාරාණං රූප සමා කියලා කියනවා. අභ්‍යන්තරේ ඒකෝදි භාවයක් ඇතිව ඒ දෙවිනි ධානයට යා ගමන් කරනවා. විතක්ක ਵਿਚාර නැහැ. ඒ කියන්නේ කය ගැන විතක්කයක් ਵਿਚාරයක් නැහැ. දැන් ප්‍රීතිය සාගතෝ යා දෙවිනි ධානයේ ඉන්නවා. එයාට කල්පනා වෙනවා මේ ප්‍රීතිය නම් හොඳයි. හැබැයි මේ ප්‍රීතිය කියන එක කායිකව දැනෙනවා. යමක් කායිකව දැනෙනවා නම් ඒකෙන් අපි ඇලෙන්න පුළුවන් කියන ස්වභාවය එයාට කල්පනා වෙනවා. අන්නේ ආදීනවයේ දැකලා එයා කැමති වෙනවා ප්‍රීතියට අනතුරු තිබෙන්නා වූ ඒ සුඛය කියන එක. අන්න එතින්ද පෙන්නනවා ප්‍රීතියාච විරාග උපේක්ඛතෝ සතිමා සුඛ විහරಂತಿ තන් තති අධ්‍යානං උපසම්පච්ච විහෙරති කියලා. ප්‍රීතියට විරාගය ඇති වෙලා ඒ තුන්වෙනි ධානයේ සුඛේ සහගතව ඉන්න. සුඛේ සහගතව ඉන්නකොට මෙයාට කල්පනා වෙනවා මම මේ දැන් සුඛයි සුඛයි කියලා කියන්නේ. හැබැයි ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. ඒ සත්‍ය වූ දුක්ඛය දැම්මතුවේ කියලා යාට කල්පනා වෙනවා. මේ සුඛය කියන එක తాවකාලිකයි. මේක දැන් නැති වෙලා යයි. අන්න එහෙම හිතුවාම යාට ඒ සුඛය කියන එකට ඒ උපේක්ඛාවක් ඇති වෙනවා. හරියට මැරෙන්න දින්න කෙනෙක් දිහා බලාගෙන ඉන්නා වාගේ සුඛේ තව චුට්ටකින් මැරෙනවා. දුක්ඛේ මතුවේ. අන්න ඉතින් දියා එනවා හතරවෙනි ධානයට. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. මේ ප්‍රීතිය පළවෙනි එක පළවෙනි ධාන ප්‍රීතිය දෙවෙනි ධාන ප්‍රීතිය ඊට පස්සේ සුඛය. සුඛයෙන් ඊට පස්සේ අපි උපේක්ඛාවට කියන එකට එනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් ওই මැද්දේ තියෙන මුසාවාද පරුසාවාච එහෙම අයින් කරලා ගියා නම් ඉතින් එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා. ඒ සම්මාදිට්ඨිය එදා සම්මා සමාධිය හතරවෙනි ධානයේ දක්වා එන්න පුළුවන්කම කියන එකයි. එවනම් අපි ඊළඟට බලමු තුන්වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා අපි මේ ඉද්ධිපාදයන් අතර සම්බන්ධතාවය කියන එක ලකුණු කරලා තියෙනවා. ඕගලන් දන්නවා මුලින්ම අපි දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කළොත් ඔය ආහාරේ පටිකුලතා සංඥාව දෙතිස් ගුණකේ සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥාව සබ්බ සංඛාරේ අනිච්ච සංඥාව මරණ සංඥාව මේක භාවිතා කරලා පළවෙනි ධානයට එන. ඒ පළවෙනි ධානයෙන් අපි කායානුපස්සනාව කරනවා. කායානුපස්සනාවේ අර භවපච්චයා ජාති වාගේ පටිච්ච සමුප්පාදේ පුරුක අවබෝධයේ සාගතු ධානයේ දිබ්බ විහාරේ. එයා නිර්වාණී කියන එක ස්පර්ශ කරනවා. එයා තේරුම් ගන්නවා මම මෙච්චර කලක් අර ගොම්බෙට්ටි ඉන්න පණුව වාගේ ගොම්බෙටි කකා ඒක මහා රහාර ඒක ඇතුළටලා හිටි. මෙදනින් තොර වූ දෙයක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ නිර්වාණයට යන්න යා හොඳ විරියක් ගන්නවා. ඒ කියන්නේ ගොම්බෙට්ටෙන් එළියට පැනගන්න විරියක් ගන්නවා. ඒ විරිය තමයි මේ ලකුණු බලලා තියෙන්නේ. එතකොට එයා ඉතින්දි කියනවා මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිංසා විතක්ක එපා කියලා. ඒ ගොම්බෙට්ටෙන් එළියට පැනගෙන ඉන්නකොට එයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ජරාවටපත් වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛාරය සත්‍ය කියන එක දකින්න. ඊට පස්සේ ආයෙනවා සත්‍යාදිට්ඨාණයට. මේ ලෝකේ තියෙන ඔක්කොම නිසා මෝස ධර්මයක් අමෝස ධර්මයක් හැටියට තියෙන්නේ නිර්වාණය පමණයි කියලා. ඒ නිර්වාණයට යන්න යට කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි ඡන්ද සමාධිය. එතකොට අපි මෙතන ලකුණු කරලා තියෙනවා විරියේ ඡන්ද සමාධිය කියන එක. ඉතින් මෙතෙන් ඩාවට පස්සේ එයා තාමත් අර ඉස්සෙල්ලා කිව්ව විරියට ගරු කරනවා. ඒ කියන්නේ මුලින් කියවනේ කාම විතක් එපා, ව්‍යාපාද විතක් එපා, විහිංසා විතක් එපා කියලා. ඒකට තාමත් ගරු කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා මේ චිත්ත සමාධිය කියන එකට ගමන් කරන්න. මේ කාර්යයට ඔය වෙලක් මිනිස්සු රාත්‍රී කාලේ මත්පැන් බීලා නිදාගෙන පහුවදා උදේ නැගිටලා කියනවා මගේ ඔළුවක් අකේනවා වමනේ දාලා මම ඊට පස්සේ නම් බොන්නේ නැහැ කියලා. පවස් වෙනකොට ඒ මනුස්සයාට මතක නැහැ තව යාළුවෙක් ඇවිල්ලා අහනවා බොමුද කියලා. එතකොට අර කාමතක වෙලා ආපහු ගුණ කට්ටේ ඉන්නවා. එහෙම නැතුව අර මුලින් කිව්ව කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක එපා කියලා තාමත් මේ නිර්වාණය සඳහා තමන් ඒකට ගරු කරනවා නම් අන්න තමන්ට පුළුවන්කම තියෙනවා මේ චිත්ත සමාධිය කියන එකට යන්න. හැබැයි ඉතින් මේ චිත්ත සමාධිය ඇති වෙන්න නම් ඔයගලන්ට පේන්නෝ මෙත්තාව කියන එක තියෙන්න ඕන. මෙත්තාව නැත්තම් චිත්ත සමාධියක් නැහැ. කොහොමද අපිට ඒක තේරුනේ? දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා. ඒකේ තියෙනවා බ්‍රහ්ම විහාරය. ඒතර බ්‍රහ්ම විහාරේ මෙත්තාව කියන එක තියෙනවා. ඒ පාරේ දිගේ ගිහිලා තමයි චිත්ත සමාධිය. එතකොට එහෙනම් මෙත්තාව නැත්තම් මේ චිත්ත සමාධියක් කියන කතාව නැත්තේ නෑ. එතකොට මේ චිත්ත සමාධි මේ ඩයග්‍රෑම් එකේ සම්පූර්ණයෙන්ම මෙත්තාව තියෙන්න ඕනේ. මිනිමම් මෙත්තාව නැත්තම් මේක යන්න බෑ. එතකොට මෙතනින් මේ චිත්ත සමාධිය ඇති වෙලා එතනින් අපි යනු මේ විමංසා සමාධියට. ඉතින් ඒකට ඕගලන්ට මතක තියාගන්න පුළුවන් අර දදුතෝ පුඤ්ඤම් පවද්දති ගාථා කරපු වෙලා අර අසූචි පටවිය මගේ නෙමෙයි ආදී වශයෙන් බැලුවාට පස්සේ ඒකෙන් තමන්ට පුළුවන් ඒ විමංසා සමාධිය. මෙතෙන්දි මෙයා කියන ලෝභයත් එපා, දේශයත් එපා, මෝහයත් එපා කියලා. එතනින් එයා එනවා විමංසාවෙන් ඒ විරිය කියන එකට එනවා. මේ විරිය භාවිතා කරන්න ওই සංස්කාරයන් මගේ නොවීම සඳහා තමයි විරිය. එතකොට මේ වෙනකොට මේක විරිය ඉස්සර විරිය සමාධිය දැන් විරිය ඉද්ධිපාදයන් බවට පත් වෙලා කියන එක තියෙනවා. ඉතින් ඒ විරිය ඉද්ධිපාදයෙන් දැන් ඊට පස්සේ ඇතිවෙනා වූ ඡන්දේ ඡන්ද ඉද්ධිපාදයන් බවට පත් වෙනවා. එතකොට මුලින් සමාධිය ඊට පස්සේ ඉද්ධින් එනවා. ඉතින් මේකේ පැටර්න් එකක් තියෙනවා. රහතන් වහන්සේ මට කිව්වා මේ තථාගතයන් වහන්සේ දේශනා කළායි කියලා ගාථාවක් විරියෝච ඡන්தோ ඡන්தோත චිත්තෝ චිත්තෝ විමංසා කියලා. ඉතින් අපිට නම් සූත්‍ර පිටකේ ඒක හම්බ වෙලා නැහැ. නමුත් ඒක තමයි මේකේ වෙන්නන්නේ. ඒ කියන්නේ අර නැති වෙච්ච කොටසට තමයි ඒක ගිහින් තියෙන්නේ. විරියෙන් ඡන්දේ, ඡන්දෙන් චිත්තේ, චිත්තෙන් විමංසාව කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා මේ ඉද්ධිපාදයන් අතර මේ විදිහට සම්බන්ධතාවයන් තියෙනවා. ඉතින් මේ විරියෙන් යම් කිසි දෙයක් අයින් කළාම ඒක චිත්තයට ඇතුල් වෙනවා. ඒක නිසා මේ විරියෙන් චිත්තේ සම්බන්ධතාවය තියෙනවා. චිත්තයට යම් කිසි ඇතුල් දෙයක් තියෙනවා නම් ඒක පාර විරියට කියන්නේ මේ විදිහට හැසිරෙන්නේ කියලා. මේ වයින් කරන්නයි කියලා. එතකොට මේ පැත්තට සම්බන්ධතාවයන් තියෙනවා. ඒ වෙනනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන මේ ද්වේෂය තියෙන එක තියෙනවා. ඊළඟට ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ඊළඟට උපනාහය කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා මේ ක්‍රෝධය කියන එක තියෙනවා නම් ඒකේ මක්කේ මක්කේ ඊර්ෂ්‍යාව කියලා අපි වත්තෝපම සූත්‍රයේ ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම තමයි උපනාහයෙන් පලාසය, පලාසයෙන් මච්චරිය කියන එක. එහෙනම් මේවා ඔක්කොම මේ දේශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්මයන්. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් දේශය අපිට නැති වෙන්න ඕන. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනා වූ ධර්මයෝ කියන ඒවත් මේ වගේ මේ ඊර්ෂ්‍යාව, මක්කේ ඒ වගේ දේවලු නැති වෙන්න ඕනේ කියන එක තමන්ට වැටහෙනවා. එතකොට එහෙනම් මේක සඳහා අපි චිත්තය සමාදම් කරගන්නවා නම් ඒවනම් අපි මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප නොකර ඉන්නවා. මොකද සම්ප්‍රප්ලාප එහෙම කරනවා නම් ඒව නැත්තම් පිසුනාවාච එහෙම කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ පිසුනාවාච වලින් පලාසය, පලාසයෙන් පිසුනාවාච, ඒ පැත්තට දෙපැත්තට යනවා කියන එක. එතකොට ඒවා නොකර ඉන්න ඕනේ. මේ සංස්කාරයන් නැත්තම් තමයි මගේ මේ ද්වේෂ සහගත ස්වභාවය ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙහෙම වුණාම මුසාවාද පරුසාවාච කරන්නේ නැත්තම් අපි චිත්ත ඉද්ධිපාදයෙන් අර විමංසාව කියන එකට ඇතුල් වෙනවා. දැන් මේ පෙන්වන්නේ අපි ඉස්සෙල්ල බලපු ඩයග්‍රෑම් එකේ අපි තේරුම් ගත්ත විරියෙන් ඡන්දයට ආව, ඡන්දයෙන් චිත්තයට එනකොට මෙතන මෙත්තාව තියෙන්න ඕනේ. එතකොට දැන් ද්වේෂයත් එක්ක තියෙන සම්බන්ධයන් අනිත් ධර්මයන් අයින් කරොත් තමයි මට මේ චිත්තයෙන් විමංසාව කියන එක දක්වා ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. මේවා නැති වුණොත් විතරයි. එතකොට මේකට හේතුව වෙන්නේ මොකද්ද? මේ විදිහට මේ විමංසාවට ඇතුල් වෙන්න හේතුව වෙන්නේ, හේතුව තමයි අරියට මඟ. අරියට මගේ තියෙන මැද කොටස ඇකිලෙනවා. මැද කොටස තියෙන මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපි මුසාවාද, පරුසාවාච, විසුනාවාච ඒවා කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ ටික නැති වෙලා යනවා. එහෙනම් සම්මා දිට්ඨිය යමක් තිබුණාද ඒක සම්මා සමාධියට කෙලින්ම යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ මැද්දේ තියෙන කොටස තමයි අපිට සම්මා දිට්ඨියෙන් සම්මා සමාධියට යන්න තියෙන බාධා. මුසාවාද, පරුසාවාච කරනවා කියන එක. ඒවා කරන්නේ නැත්තම් කෙලින්ම අපිට ඒ සම්මා දිට්ඨිය මතුවෙනවා. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් අපි දන්නවා මේ ජාති ඉඳන් ජරාවටපත් වෙනවා කියලා. සාමාන්‍ය මනුස්සු ජාතියට ජරාවට පත් වෙනවා. නමුත් මනුස්සු මේක අමතක කරලා නෙමෙයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවාම එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කිව්වහම තමයි අන්න ජරාවට වෙනවා කියන කතාවක් එයාට තේරෙන්නේ. චිත්ත සමාධිය තියෙනවා නම් එයාට ඉතින් මොහොතෙන් මොහොත එයාට තේරෙනවා. මගේ මේ ඉස්සරට වඩා දැන් මේ ජරාව වෙනස කියන එක තමන්ට දකිනවා. එතකොට වෙනස් වෙන බව දන්නවා. වෙනස් නොවනවා කියන මුසාව කියන එක ඒක පහ වෙලා යනවා. එතකොට ඉතින් ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා දන්නවනම් ඉතින් මදේ කියන එක අඩු වෙනවා. අර පෞතින කතාව ඒකත් නැහැ කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි මේ ඩයග්‍රෑම් එක අපි තේරුම් ගත්තා. ඒ චිත්ත සමාධිය තියෙනවා නම් මේ වගේ ධර්මයන් අපිට නැති වෙන්න ඕන. මේ වගේ ධර්මයන් නැති වෙනවා නම් මුසාවාද පරුසාවච අයින් කරනවා නම් අන්න විමාසාවට කියන එකට ඉදිපාදයට යන්න පුළුවන් කියන එක. එහෙමනම් අපි ඊළඟ කොටස බලමු. දැන් මේ දක්වා අපි බැලුවා විරියෙන් ඡන්දේ, ඡන්දෙන් චිත්තේ, චිත්තේ විමංසාව. දැන් ඊළඟට තියෙන විමංසාවේ ඉඳන් විරියට යන කොටස. අන්න ඒක තේරුම් ගන්න අපි ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපි වන් එහෙනම් පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒක බලමු. මෙතන මේ පෙන්නනවා මේ ෆැක්ටරි එකක්, මයින් ෆැක්ටරි එක. අපි දන්නවා ඕනම ෆැක්ටරි එක පැත්තකින් ඉන්පුට් එකක් දුන්නාම එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. මේ පැත්තෙන් තේකොළ දැම්මාම ඊට පස්සේ තේකොළ වේලිලා පැකට් වෙලා ප්‍රොඩක්ට් එක හැටියට එනවා කියන එක දන්නවා. එතකොට ඔය අපි නිතරම මේ මොකක් හරි එකක් දානකොට තේකොළ හරි ඇතුල් කරනකොට අපි නිතරම හිතනවා එයා පැත්තෙන් එන ප්‍රොඩක්ට් එක හොඳ වේවි කියලා. එහෙම නැත්නම් අපි මේ ෆැක්ටරි එකේ වැඩ කරන්නේවත් නැහැ. අපි කල්පනා කරන්නේ අපේ ෆැක්ටරි එක හදන තේකොළ තමයි හොඳ. දැන් ওই පාසල් යන ළමයින්ට එහෙම පෙලක් අය උච්චම් කරනවා ඕලාගේ ඉස්කෝලේ පරිප්පු ඉස්කෝලේ කියලා නේද? හරියට තරහ යනවනේ. මොකද ඒ ළමයා කල්පනා කරන්නේ අපේ පාසලෙන් පිටත් වෙන ළමයි හොඳ ළමයි තමයි. අන්තිමට එන්නේ හොඳ විභාගේ පාස් කරන හොඳ කට්ටිය කියලා. ඒකට ෆැක්ටරි එකේ ඉන්පුට් එක අර පැත්තෙන් ප්‍රොඩක්ට් එක කියන්නේ. අන්නේ අර්ථය තමයි මේ හැම එකෙම තියෙන්නේ. එතකොට අපි නිතරම හිතනවා මේ හොඳ එකක් තමයි එළියට එන්නේ කියලා. හැබැයි දුක තමයි ඇති වෙන්නේ කියලා අපි හිතන්නේ. අපි කල්පනා කරනවා මේ විදිහට භවය පවත්වන්න පුළුවන්. පාසල් ගිහිල්ලා ඉගෙනගෙන මේ හොඳ පාසල මේකෙන් ආව ප්‍රොඩක්ට් එක මම හොඳට ඉංජිනේරුවෙක් කියලා, දොස්තර කෙනෙක් කියලා, කවුරු හරි වෙලා ඔය විදිහට ඉන්න පුළුවන් ගේ කියලා කියනවා. ඉතින් මෙන්න මේ අර්ථය තමයි හැම වේදනාවකම තියෙන්නේ. අපි එක වේදනාවකට වඩා තව වේදනාවකට අගයක් දෙනවා. කායික වේදනාවන් දෙකක් සංසඳන, කායික වේදනාවට වඩා මානසික වේදනාව හොඳයි කියලා ගන්න ඔය ආදී වශයෙන් ධ්‍යාන සහිතව ඔය විදිහට අපි සංසඳලා බලනවා කියන එක තියෙනවා. එහෙමනම් අපි යමු 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඕගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා මේ ලාභ මච්චරිය. මෙතන තියෙන මේ මච්චරියේ ලාභ මච්චරිය කොටස මෙතන ඇඳලා තියෙනවා. එතකොට ඒ වගේම මෙතන මේ සාතෙයයි කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් මච්චරිය නිසා සාතෙය වෙනවා කියලා අපි දන්නවා. එතකොට උඩින් තියෙනවා අත්තවාදු උපාදානේ. ඒ රේඛාවේ මෙතන තියෙනවා ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එක අපි ලකුණු කරලා තියෙනවා. අත්තවාදු උපාදානේ ඉඳන් මෙතන රාගය දක්වා ඇවිල්ලා පල්ලෙහා ජාතියට එනවා කියන එක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අර විඥානාහාර පාරේ යම් කිසි එකක් විඥානාහාරය නිසා අනිත්‍ය නිත්‍යා කියලා විපල්ලාසයක් ඇති වෙනවා. ඉතින් ඒ නිත්‍ය කියලා ගත්තාන් පස්සේ අත්තවාදු උපාදානයි. ඒක හරියට හිතන්න බලන්න මොකක් හරි වතුරක් වක් කරනවා අපි නිත්‍යයි කියලා මෙතන. මෙතන බටයක් වගේ එකක් තියෙනවා නම් මේ අත්තවාදු උපාදානෙ දිගේ බටේ දිගේ පල්ලයට ගිහිල්ලා රාගය හරහා මෙතන ජාතිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් අත්තවාදු උපාදානෙ, මේ පැත්තෙන් අත්තභාව වටිලාභය කියන එක ඇති වෙනවා. ඉතින් මෙතන ලියලා තියෙනවා මේ භවාශ්‍රයේ ලක්ෂණීය කියන එක. ඒකෙ පෙන්නනවා ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා කියනවා. ප්‍රාර්ථනීය කියලා කිව්වහම අපි ප්‍රාර්ථනා කරනවා මේ හොඳ භාණ්ඩයක් කියන එක. තේකොළ ෆැක්ටරි එකේ හොඳ ප්‍රොඩක්ට් එකක් එනවා වගේ. ඉතින් මේ රූපියත් එක්ක සම්බන්ධයි. ඒක තමයි මේ පැත්තෙන් මේ ප්‍රොඩක්ට් එක හැටියට තියෙන්නේ. ඊළඟට ග්‍රන්ථය කියලා කියන්නේ මේ ලාභ මච්චරිය නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? ව්‍යාපාදයක්ම තමයි. දැන් ආනෙන්ජ සප්පාය සූත්‍රයේ කල්පනා කරානේ අරක ඇකුළුනා නම් තියෙන්නේ අපිට දෝමනස්සයක්. කාම සංඥාව නිසා හොඳ භාණ්ඩයක් තමයි හම්බෙන්නේ අපිට දෝමනස්සයම තමයි. එහෙනම් දෝමනස්සය ආව නම් ඉතින් ව්‍යාපාදේ නේද? ඕකනේ ඇති වෙන්නේ. ඒතර ලාභ මච්චර නිසා ව්‍යාපාදේ තමයි අපිට ග්‍රන්ථ වෙන්නේ. ඊළඟට අபிසංකරා කාය සංකරාණං කියලා කිව්වහම ඒ කියන්නේ අර හදන භාණ්ඩයට අපේ ඇලීම් කියන එක. අපි ඇහක් හදනවා, කනක් හදනවා, ඒ භාණ්ඩයට අපි ඇලෙනවා. අපේ කල්පනාව තින්නම් අපි හොඳම එකක් හදනවා කියලා. මවපුසට ගියේ දරුවා කල්පනා කරන්නේ මම හොඳ හැක්, හොඳ නහයක්, හොඳ කටක් ඇයි හදනවා කියන එක. ඔය විදිහට අර්ථයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් බලන්න අපි හදපු භාණ්ඩ වලින් ගත්තාම හොඳම භාණ්ඩේ මොකක්ද? දැන් අම්මා කෙනෙක් කැවුවොත් අම්මා මොකද්ද මේ ලෝකෙට හදපු හොඳම දේ කියලා ඉතින් අම්මා කල්පනා කරලා කියන පුතා කියලා නේද? පුතාලා දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඉතින් කොයි පුතාද කියලා ප්‍රශ්නකුත් එනවා. ඉතින් පුතා කියන එක නෙමෙයි පුතා හදාගත්තේ පුතාගේ ශරීරේ පුතයි හදාගත්තේ. මොකද අම්මා හිතුවට අම්මයි හැදුවේ කියලා අම්මා බඩේ තියාගෙන හිටියා කියන එක තමයි තියෙන්නේ. එතකොට ඒක හදාගත්තේ එයා. අම්මා හදපු හොඳම භාණ්ඩේ තමයි අම්මගේ ශරීරේ. ඕනම කෙනෙක් හදාගත්තේ තමන්ට හදන්න පුළුවන් ප්‍රොඩක්ට් එකෙන් හොඳම ප්‍රොඩක්ට් එක. ඉතින් ඒකනේ මේකට ලොකුම තැනක් දෙන්නේ නේද? පොඩ්ඩක් හાર્ට් එක දෙවුනා නම් මොනව හරි වුණා නම් ඉතින් හොස්පිටල් එකට ගිහිල්ලා හරි මේක රිපයර් කරගෙන ඉන්න හදනවා මිසක් වැරට යනවා කියලා කතාවක් නෙමෙයි නේද? එතකොට හොඳම භාණ්ඩේ. එතකොට මේ පැත්තෙන් උගලන්ට පේනවා ඉතින් මේ જાතිය තමන් හදාගත්ත බර්ත් එක තමයි ඉතින් හොඳ බෙස් ප්‍රොඩක්ට් එක. ඉතින් මේ පැත්තෙන් තියෙන මේ චිත්ත සංස්කාර මම මේ වගේ හැක් හදනවා මේ වගේ කණක් හදනවා ආදී වශයෙන් තමන්ගේ තියෙනවා. එතකොට මෙතන පේනවා අපිට එහෙමනම් අපි මේ යමකට මේ සුබයි කියලා අර්ථයක් දෙනවා. මතකද අපි කිව්වනේ ආනෙජ සප්පාය සූත්‍රය අර එකපාරට මැදිලා යනවා කියලා නේද? සුබයි කියලා අර්ථයක් අරගෙන ඒ කියන්නේ අසූචි ගොඩකට සුබයි කියන අර්ථයක් එහෙම අරගෙන අපි පොඩි එකකින් පටන් අරගෙන මහා විශාල එකක් දැන් හැදිලා තියෙනවා. මෙතන ඒකනේ මේ පෙන්වන්නේ මේ බවාශ්‍රේ ලක්ෂණේ මෙන්න මේ විදිහට ප්‍රාර්ථන ග්‍රන්ථන අபிසංකාරාකාය සංකරන්ති දැන් එයා එක ජොයින් කරගෙන එයා දැන් ලොකු වෙලා එයා විසින් මේක පවත්නවා කියන එක තියෙනවා. එතකොට හදන හදන එකට තමයි ඉතින් අපි ඇලෙන ස්වභාවය තියෙනවා. මොකද අත්ත භවය කියන එක පැවතීම කියන එක තියෙන නිසා. එතකොට එහෙනම් මේක දෙපැත්තට යනවා කියන එක පේනවා. අත්තවාද උපාදානෙන් අත්තභාව ප්‍රතිලාභේ අත්තභාව ප්‍රතිලාභේ තියෙනවා නම් ඉතින් ආපහු අත්තවාද උපාදානයෙන් අපි හදමු. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු හත් වෙනි ස්ලයිඩ් එකට. දැන් මේකේ මේ පෙන්වන්නේ දැන් අපි මෙතන මේ වතුරක් වක් කරනවා කියවනේ. ඒ වතුර වක් කිරීම අපි එක වෙලාවකට රූපේ නිසා වක් කරමු. තව වෙලාවකට වේදනාව හොඳයි කියලා ඒක නිසා අත්තවාද උපාදාන අත්තභාවට ලාභ තියෙනවා. සංඥාවම වක් කරමු. ආදී වශයෙන් මේ එක එක ඒවා නිත්‍යයි කියලා අපි වක් කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් අපි මේකෙදී අපි බලමු මේ වේදනාව කියන එක. එතකොට වේදනාවට සංඥාව මගින් අපි අගයක් දෙන්නේ එහෙම කරන එක දුකයි කියලා අපි නොදැන. සංඥාවට අගයක් දීලා නම් අපි තණ්හාව එහෙම ඇති වෙන්නේ. එතකොට ඒක මෙතන ලකුණු කරලා තියෙනවා ඩයග්‍රෑම් එකේ. වේදනාවට සංඥාවෙන් අගයක් දීලා තණ්හාව ඇති වෙනවා කියලා. අර ඉස්සෙල්ලා වගේම ලාභ මච්චරිය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මෙතන මේ භව ආශ්‍රය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. අර ස්පර්ශ ආහාර පාරේ මේ රේඛාවයි කැපෙන දැනට භව ආශ්‍රය කියන එක. එතකොට මේ හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. තණ්හාව නොවෙනවා නම් භව ආශ්‍රයට ඉඩක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ඔය අත්තා කියලා ගත්තොත් ඒකේ පසු සංඥාව තමයි මේ භව ආශ්‍රය කියන එක තියෙන්නේ. ඒක තණ්හාව නොනේ උනොත් තමයි ඔය අපි අත්ත කතාව ඇවිල්ලා මේ භව ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. එතකොට ඉන්නේ මේ අවස්ථාවේදී අපි අතහැරීම කියන එක කරනවා නම් එහෙනම් අපි කරුණාවෙන් අප්‍රමාණීය කියන එකට ඇති වෙනවා. එයි අපි දන්නවා නම් අපි මේ කරන ක්‍රියාවලියෙන් ඇති වෙන්නේ දුකක් කියලා. එවනම් මේ මනුස්සයා ඒක අතහරින්න. දැන් ඩ්‍රග්ස් ගන්න මනුස්සයෙක් කියා දන්නවනම් මේ ඩ්‍රග්ස් අරගෙන මට මහා විනාශයක් වෙන්නේ. පොඩි සතුටක් තියෙනවා ඊට පස්සේ මට මහා විනාශයක් තමයි මං අසනීපයන් බවට පත් වෙනවා කියලා මේ මනුස්සයා ආදීනිය දන්නවනම් අතහරිනවා නේද? එතකොට දැන් මෙතන අපි මේ ඩ්‍රග් එක ඇටියට කතා කරන්නේ වේදනාව ගැන කතා කරා. වේදනාවට සංඥාවෙන් අගයක් දීලා තණ්හාවන් ඩ්‍රග් එක ගත්තා වගේ. ඒකෙන් ඇතිවෙනා වූ ප්‍රශ්නේ. එතකොට තමන්ට කරුණාව තියෙනවා නම් අර ඩ්‍රග් ගන්න මනුස්සයා වුණත් මගේ විනාශ වෙනවා කියලා ඒ අතහැරීම කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක කරුණාව කියන එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා අපි හැමෝම ඉන්නේ මායාවේ කුගුල් කූඩුවේ කියලා. ඒ කුගුල් කූඩුවෙන් පැනගන්න අපිට තියෙනවා එක්සිට් පොයින්ට්ස්. එකක් තමයි මෙත්තා. ඊළඟ එක තමයි කරුණාව. ඉතින් මුදිතා උපේක්ඛාය විදිහට පැන ගැනීම කියන එක තියෙනවා. තමන්ට ඇති වෙන්නේ දුකයි කියලා දන්නවා නම් අන්න ඉතින් කරුණාව කියන එක තමන්ට එන අයින් වෙන්න පුළුවන්. ওই භවාශ්‍රය තමයි ඇහැ ඕනි කියලා කියන්නේ. එතකොට මේකේ වේදනාව සඳහායි ඇහැ. මොකද මට රූපයක් බලලා සතුටු වෙන්න නම් ඉතින් ඒ කියන්නේ ඇහැක් මට තියෙන්න ඕන. එහෙමනම් ඒ සතුට මම දන්නවා නම් රූප බැලීමෙන් සතුටක් මෙහෙම තියෙනවායි කියලා. ඉතින් භවාශ්‍රය කියනවා එතන ඇහැක් ගන්න. කනක් ගන්න. මේකෙන් මට සතුට වෙන්න පුළුවන් නේ කියන එක. එතකොට ඒ ඇහැ මේ මොහොතේදී මම වෙනවා. මම කියලා ගන්න යන්නේ හද නැහැ. ඔය චේතනාව කියන තැන හදන්නව මේ ඇහැක් කියන එක තියෙනවා. එතකොට මම දන්නවා නම් මේ දුක තමයි ඇති වෙන්නේ කියලා. එහෙනම් මම කරුණාවෙන් අප්‍රමාණයට යනකොට දැන් ඔන්න ඔය මට ඔහොම ඇහැක් ඕනි කනක් ඕනි කියන ධර්මයේ ඒ තුනී වෙලා යනවා. ඒ කියන්නේ වේදනාව සඳහා මට ඇහැක් ඕනි කියලා මම කියන්නේ නැහැ. වේදනාව සඳහා කනක් ඕනි කියලා මම කියන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? වේදනාව සඳහා මම මෙතනින් වතුරුවක් කරන එක නැති වෙලා යනවා. රූපය ගැන එක කතාවක් තියෙන වේදනාව සඳහා මම වක් කරන්න යන්නේ නැහැ. මේ වගේ වේදනාවක් විඳින්න ඕනේ කියලා. එහෙමනම් මොකද වෙන්නේ? වේදනාව නිසා ඇතිවෙන්නා වූ අත්තභාව පටිලාභය කියන එක නැති වෙනවා. දැන් මෙතනින් වක් කරොත් මොකද වෙන්නේ? අත්තවාද උපාදානෙන් අත්තභාව පටිලාභය. වතුරු ජාති වර්ග පහක් වක් කරනවා නම් වේදනාව සඳහා වතුරු වක් කරන්නේ නැත්නම් ඒක නිසා ඇතිවෙන්නා වූ අත්තභාව පටිලාභ කුරුස කියන එක නැති වෙලා යනවා කියන එක තමන්ට පේනවා. එහෙනම් එකක් අතහැරියොතින් මෙන්න මෙච්චර දෙයක් මට සිද්ධ වෙනවා. එහෙමනම් අපි ඒක නිසාම අපිට ඇති වෙනවා මේ සාතිය. ඒකෙන් වංචාවක්. මේක භාවිතා කරලා මට ඉන්න පුළුවන් කියන වංචාව කියන එක එහෙම නැති වෙලා යනවා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. අටවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි ඉගෙන ගත්ත මේ වේදනාව නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නේ. වේදනාව නිසා මම මේක වතුරවක් කරන්න ගත්තොතින් ආපහු මට දුක්ඛයක්ම තමයි අත්තභාව පටිලාභය නිසා ඇති වෙන්නේ. එතකොට අපි මේ තුන්වෙනි සත්‍ය කියන එක මනසට නැංගුවොත් දැන් අර මානෙන් කිව්වනේ ඇහැක් ඕනි කනක් ඕනි කියලා නේද? අන්නේ කතාව අඩු වෙලා යන්න ඕනේ. ඉතින් ඕකට තියෙන හොඳ ගාතාවක්. ඒ ගාතාව ඔය අකනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේලා හත් නමක් වැඩලා දවසක් ගාතාවක් කිව්වා. අපි ඒ ගාතාව ලියා ගන්න පුළුවන් ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවනම් පළවෙනියට පෙන්නනවා ඉන්ද්‍රිය අසංවරයේ මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. පළවෙනි පදේ තමයි ඉන්ද්‍රිය අසංවරයේ මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. දෙවෙනි පදයට එනවා මේ සඳහා ඇස ඕනි කියලා කියනවා. මේ සඳහා ඇස ඕනි කියලා කියනවා. කවුද මෙහෙම කියන්නේ? මේක දෙබසක්. මේ මෙහෙම ඕනි කියලා කියන්නේ භව ආශ්‍රය. ඇයිති මට රූපවල සතුටු වෙන්න නම් වේදනාවක් ඇති වෙන්න නම් ඇහැක් ඕන. ඊළඟට තුන්වෙනි පදයට එනවා මෙහෙම වෙන එක හොඳයි කියන. මෙහෙම වෙන එක හොඳයි කියන. කවුද එහෙම කියන්නේ? මානේ. මානේ තමයි මෙහෙම හොඳ වෙන එක හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතින් අපි දුක් විඳිනවා නේද? මානිය කියන හොඳයි කියලා අපි ඒක අරගෙන දුක් විඳිනවා අන්තිමට ගත්තා. ඊළඟට හතරවෙනි පදයටත් පේනනෝ ඒ නිසා මම කරනවා එය. ඒ නිසා මම කරනවා එය. කවුද ඒක කරන්නේ? සංස්කාරය. සංස්කාරය තමයි ඒක කරන්නේ. පස්වෙනි පදයට පෙන්නනවා හැදුවට පස්සේ ඇලෙනවා. හැදුවට පස්සේ ඇලෙනවා. කවුද? තණ්හාව. තණ්හාව තමයි ඇලෙන්නේ. හයවෙනි පදයට පෙන්නනවා අත්හරින්නේ නැහැ කියනවා. අත්හරින්නේ නැහැ කියනවා. කවුද කියන්නේ? අවිද්‍යාව. මොකද එයා කියනවා නිත්‍යයි. දැන් ගෙයක් එහෙම හැදුවාම හැදුවාට පස්සේ ඉතින් මුලින් හදාගෙන යනවා දුක් විඳලා, ඊට පස්සේ හැදුවාට පස්සේ හොඳයි, ඊට පස්සේ අපි ඇලුනා තණ්හාවේ නේද? ඊළඟට දැන් කියනවා මේක නිත්‍යයි. අවිද්‍යාව කියනවා නිත්‍යයි, අතහරින්නේ නැහැ, අතහරින්නේ නැහැ කියලා කියනවා. හත්වෙනි පදයට එනවා දුක් විඳිනවා මේ ආකාරයට. දුක් විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? අහං සහ මම. අහංකාරයයි මමංකාරයයි. ඒ දෙන්න තමයි මේ දුක් විඳින්නේ නේද? ඉතින් මේ ගාතාව හරි ලස්සනයි. හැබැයි ඉතින් පද හතම ඕනේ නැහැ. ওই තුන්වෙනි පදයට එනකන් ගත්තොත් ඉතින් තමන්ට පේනවා අර මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා මානේ. ඉතින් තමන් තුන්වෙනි සත්‍යයෙන් නැංගුතින් තමන්ට පේනවා මේ වේදනාවට තණ්හා වෙලා ඒ තණ්හාවෙන් අපිට මේ දුක්ඛයක් තමයි ඇති වෙන්නේ. තණ්හාව නැති වෙනවා නම් දුක්ඛේ නිරෝධයි. එහෙනම් ওই මානෙ කියන කතාවට විරුද්ධයි. චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍යය. මානිය තියෙනවා නම් මොකද වෙන්නේ? මානිය තියෙනවා නම් ඔය අත්ත සංඥාවට නිත්‍යයි කියලා අපි අගයක් දෙනවා. ඒක තමයි මේක මේ පෙන්වලා දීලා තියෙන්නේ, මේ අත්තා ඉඳන් නිත්‍යයට. එතකොට ඒකේ තියෙනවා මෙහෙම ඕවාගේ දෙයක්, ඉතින් මොකක් හරි එකක් හදලා ඒ හදන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒක නිකන් හරියට නිකන් වඩු බාසුන් නැහැ හොඳ භාණ්ඩයක් හදනවා කියලා. වඩු බාසුන් නැහැ ඉස්සර හදපු ඒවා කැඩිලා. නමුත් එයාගේ කල්පනාව තියෙන හොඳ භාණ්ඩයක් හදනවා. ඉතින් මෙතන මේ තපස්සේ බුදුසීයමට මේ ධර්මයේ පෙන්වන්නේ මේක බොහොම ලස්සන ධර්මයක්. මේ අත්තා ඉඳන් නිත්‍යයට මේ මාන්නේ මගින් යක් එකක් ගන්න. මේක නිකම්ම නිකන් මාන්නේ කිව්වට කෙනෙකුට වැටහෙන්නේ නැහැ පළක් වෙලාවට. ඒක මේ දුස්සීල භාවයත් එක්ක බොහොම සම්බන්ධයි. මේ දුස්සීල භාවයට තමයි අපි මාන්නේ වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය අපි හිතමු මිනිස්සෙක් අහිංසකව ජීවිතයක් ගත කරනවා. ගොවියෙක් වෙන්න පුළුවන්, පළතුරු ගෙඩියක් කඩාගෙන කාලා ජීවත් වෙලා ඉන්නවා. වෙලක් වෙලාවට එයා එක වේලක් කනවා, තව වේලක් කන්න එයාට මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සයා ගමනක් යනකොට එයාට පේනවා එක තැනක හොඳ ලොකුවට තාප්පේකුත් තියෙනවා. ගේට්ටුවකුත් දාලා තියෙන උඩ ඈත මේ කන්ද මුදුනේ වාගේ හොඳ ලොකු විශාල ගේකුත් තියෙනවා. ඒ වගේම ඉතින් එයාට පොඩ්ඩක් ඉතින් සද්දෙකුත් ඇහෙනවා, කුකුල්ලෝ එහෙම ගෑ ගහනවා වගේ සද්දෙකුත් ඇහෙනවා. ඉතින් මෙයා මේ අර මහස්සයා යන්නේ ඉතින් බෙන්ස් කාර් එකේ. ඉතින් එයා පැත්තේ පාරේ පැත්තකට ගිහිල්ලා අර යට ඉඩකුත් දෙනවා. ඉතින් මෙයා අහන බලනවා කවුද මේ මහත්තයා කියලා. ඉතින් ගමේ මිනිස්සු එහෙම කියනවා ඒ තමයි අර කුකුල් පට්ටියක් දාගෙන ඉන්න මහත්තයා කියලා. දැන් මෙයාත් කල්පනා කරනවා මමත් කරන ඕන ඔය වැඩේ. මම මේ කන්න බොන්නේ නැතුව මම ඉන්නේ. මම කුකුල් පට්ටියක් දාගත්තා නම් දැන් මටත් ඔයගේ ලොකු ගේක ඉන්න පුළුවන්, බෙන්ස් කාර් එකක යන්න පුළුවන් කියලා එයාගේ හැඟීමක් තියෙනවා. ඉතින් මේ මිනිස්සයා දැන් ඉතින් බෙන්ස් කාර් එකේ යන්නේ, එයාගේ ඉන්නේ ලොකු ගෙදරක, මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට තමයි එයාගේ දරුවෝ එහෙම යන්නේ. හොඳට පන්සලට ගිහිල්ලා ඉතින් දානේ දෙන්නත් යනවා. ඉතින් ගියාම මිනිස්සු බහින කොටත් ඉතින් බෙන්ස් කාර් එකේ දොරත් ඇරලා දෙනවා මුදලාලි මහත්තයයි කියලා. ඉතින් ආමුදුරුව වනට ගිනකොට කියනවා ඉතින් මේ පානාතිපාතිය වගේ දේවල් එහෙම කරන්න හොඳ නැහැ, මේ අපාය යනවා කියලා. ඒක කියනකොට මෙයාට එකපාරටම එන්නේ මොකක්ද? එයා කල්පනා කරන්නේ මම මෙතෙන්ට මේ අද ඇවිල්ලා ඉන්නේ මම මේ කුකුල් පට්ටිය දාගෙන ඉන්න නිසා. මම දැන් මේ පන්සලට දානයක්වත් දෙන්න පුළුවන් කියලා තියෙන්නේ මේක නිසා. ඒතර මිනිසුත් මට මුදලාලි මහත්තයා කියලා කටපුරා hina වෙලා එහෙම කතා කරනවා. මගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මම ඉන්නේ මේ වගේ හොඳ ගෙයකට. දොස්තර මහත්තයාත් අපි ගෙදෙට්ට එනවා මේ බේත් ගන්න. ඉස්සර මට බේත් ගන්න මේ පොලිමේ ඉඳලා තියෙන දොස්තර මහත්තයා දැන් මට ගෙදෙට්ටත් එනවා. එතකොට දැන් අර හාමුදුරුව කියන්නේ බණ ඒකත් එක්කද මෙයා ඉන්නේ? මෙයා ඉන්නේ මෙයාගේ ටෝක් එකේ. මෙයාගේ ඒ ධර්මයේ මෙයාගේ තියෙන පානාතිපාතය කරනවා. එතකොට එහෙනම් මෙයා දැන් හාමුදුරුවෝ එහෙම කිව්වට එයා කල්පනා වෙන්නේ මේ මම අද මෙතන ඉන්නෙත් මේක නිසා. එතකොට මට මේක අතහරින්න පුළුවන්. මම මේ දන් දෙන්නෙත් මේක නිසා. එතකොට දැන් එයාට පේනවා එහෙනම් එයා මොකටද මේ මාන්න වෙලා තියෙන්නේ? දැන් මිනිස්සු නිකන් එකපාරට බලුවහම මේ සල්ලි තියෙනවා ආදී වශයෙන් මාන වෙලා තියෙන්නේ. ඇත්තෙන් වශයෙන් මාන වෙලා තියෙන්නේ කුකුළු මරණවා කියන එකට, පානාතිපාතයට. මෙනම් මේ දුස්සීල භාවයට තමයි මේ මාන්නේ කියන එක තියෙන්නේ. එතකොට ඒක නිසා මෙයාට තියෙනවා මේ අත්තා ඉදන් නිත්‍යයට යනවා. මං දැන් පවතින ඉස්සර වගේ මම මැරෙන්නේ නැහැ, මං ගුම් වේලම කනවා, මට දොස්තර මහත්තයත් එනවා, බේතුත් හම්බ වෙනවා ආදී වශයෙන් මේ ඔක්කොම තියෙනවා. එතකොට මේකේ තියෙන බලපෑම තමයි මේ පෙන්නම්. මේක ඇති වුණා නම් අත්තා ඉදන් නිත්‍ය කතාව කියන එක ඇති වෙනවා. එතකොට මේකේ මෙතන මේ ලකුණු කරලා තියෙනවා, ඕගලන්ට පේනවා මෙතන කෝසජ්ජිය කියන එක තියෙනවා, කුසීතකම් කියන එක. එතකොට ඒකෙන් කෙලීම මේ දුස්සීල භාවයට යෑමක් තියෙනවා. ඒ වගේම තමයි ඔය මෙතන මේ මච්චරිය කියන එක, ඔය හත දෙක කියන එක හැටියට අපි තයෝදම්ම සූත්‍රයේ සාකච්ඡා කරලා තියෙනවා. ඒක පෙන්නනවා මේ මච්චරිය කියන එක තියෙනවා නම් ඒකෙන් දුස්සීල භාවය කියන එක ඇති වෙනවා කියලා. ඒ වගේම ආපහු මේ මච්චරිය කියන එක තියෙනවා නම් මේ සාතෙය කියන එක තියෙනවා. මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තා නම් කූල් පට්ටි දාගෙන ඉන්න එකෙන් හරි වංචා වෙලා ලාභ වුණා නම් ඒකෙන් වංචාව කියන එක ඇති වෙනවා. මච්චරියෙන් ඇති වෙනවනේ සාතිය කියන එක. එතකොට දැන් අර දුප්පත් මිනිස්සයා අන්තිමට කූල් පට්ටි දාගෙන ඒක වුණා වාගේ යටත් දැන් ඒව ගැන මාන්නයක් කියන එක තියෙනවා. එහෙමනම් මේක නිකන් හරියට නිකන් නැංගුරුම වාගේ නේද? පේනවද මේකේ? මේ පැත්තට උඩ රේඛාවක් කියනවා මානෙ ඉඳන් මේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා පල්ලෙහැට එකක් නේද? එතකොට දිට්ටි ආශ්‍රයෙනුත් පල්ලෙහැට ගිහින් තිනවා අර මූදි යටට දාලා මේක කොක්ක ගලව ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ දුස්සීලභාවයෙන් මානෙ. දැන් මානෙ නිසා එයා ආපහු දුස්සීලභාවය හාමුදුරු කිව්වට අතහරින්නේ නැහැ, පානාතිපාතේ තාමත් කරනවා. කුකුල් පට්ටි දාගෙන ඉන්නවා කියන එක. එතකොට ඒ දෙන්න දෙපැත්තට ගමන් කරනවා කියන එක තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ විදිහට අපි මේ සංසාරය යන එක නවත්ත ගන්න නම් අපි මේ දුස්සීලභාවයේ මානෙ මානෙ දුස්සීලභාවය, එහෙමනම් අපි දුස්සීලභාවය කියන එක අපි අයින් කරන්න ඕනේ. එතකොට ඉතින්දී අපි මෙත්තාව කියන එක මේ භාවිතා කරන්න ඕනේ. එතකොට මේ කුකුල් පට්ටි දාන්නේ නැහැ කියන අර්ථය අපි භාවිතා කරන්න ඕනේ මෙත්තාව කියන එක. එතකොට මෙත්තාව නැත්තම් මතකද අපි මුලින්දම බැලුවානේ මෙත්තාවෙන් තමයි අර පතේ දිගේ අපිට එන්න පුළුවන් වුණේ. විමංසාව දක්වා එනකොටත් එතන මෙත්තාව කියන එක තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ විමංසාවෙන් ඉඳන් විරිය ඉද්ධිපාදී දක්වා ගමන් කරන්නේ. ඉතින් මේ සංස්කාරයෙන් අතහරින්න තමන්ට හොඳ විරියක් තියෙන්න ඕනේ. කුකුල් පට්ටි දාගත්ත එක්කෙනාට කුකුල් පට්ටි අතහරිනවා වගේ අපේ තිබින්නා වූ සීලභාවය අතහරින්නත් එතන හොඳ විරියක් කියන එක තියෙන්න ඕනේ. එතකොට මේ මෙත්තාව කියන එක නොසල්ලී පවතින්න ඕනේ. ඔය ඒ පටිසම්භිදාමංකේ ඔය දෙවිනි පොතේ පිටුව 69 ඔය විදිහේ ධර්මයක් මේක පෙන්නනවා. මේ මෙත්තාව කියන එක මේ අශ්‍රද්ධාව මගින් නොසෙල්ලී පවතින දෝ. ඊළඟට පෙන්නනවා මෙත්තාව කියන එක මේ කෝසජ්ජිය කුසීතකම කියන එකෙන් නොසෙල්ලී පවතින දෝ. මෙත්තාව කියන එක ප්‍රමාදයෙන් නොසෙල්ලී පවතින දෝ. මෙත්තාව කියන එක උද්දච්චයෙන් නොසෙල්ලී පවතින දෝ. මෙත්තාව කියන එක අවිද්‍යාවෙන් නොසෙල්ලී පවතින දෝනි කියලා කාරණා පහ මේක පෙන්නනවා. එතකොට එහෙමනම් අපිට ඒ අවස්ථාවේදී මේ මම තේරුම් ගත්ත දේ තමයි අපි එහෙමනම් මේ මෙත්තාව කියන එක පවත්වා ගන්න යන්න මේ කාරණයන් වෙන්නේ නැතුව දැන් ඔයගලන්ට මතකයි අපි ටිකකට ඉස්සෙල්ල බැලුව අර දේශයත් එක්ක තිබේ සම්බන්ධ වෙලා තිබුණා වූ ධර්මයේ ස්ලයිඩ් 4 එකේ නේද? එතකොට ඔය සංඝාරෝ සූත්‍රය කියන සූත්‍රයේ බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා තථාගතයන් වහන්සේ මේ වෙලක් වෙලාවට මේ මන්ත්‍ර ශාස්ත්‍ර හොඳට මතක තියෙන. වෙලක් වෙලාවට මේ හොඳට දන්නා වූ මන්ත්‍ර ශාස්ත්‍ර කොච්චර මතක් කරගත්තත් මතක් කරගන්න බැරි වෙනවා අමතකයි කියලා. මොකද ඒ කියලා අහනවා. ඒ පාර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බමුණ මේ පංච නීවරණයන් නිසායි කියලා. පංච නීවරණය මගින් ඇතිවෙන පලාසය. වෙන් කිරීම කියන එක කරනවා. එතකොට මේ වෙන් කිරීම කරාට පස්සේ අර මන්ත්‍ර ශාස්ත්‍ර වේවා, ගාථා වේවා ඒ ඔක්කොම මතක නැතිවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේකෙ පෙන්නනවා මේ උපනාහයෙන් අපිට පලාසය. ඒ පලාසය පංච නිවරණ වලින් ඇති වෙන්නේ පලාසය. පලාසය ඇති වුණා නම් මච්චරි. මච්චරි වුණා නම් මොකද වෙන්නේ? ලාභයි කියලා ගත්තා එතන. එහෙනම් සාතිය කියලා එක පැත්තකට ගියා. ආපහු දුස්සීලභාවයට ගියා. දුස්සීලභාවයේ ඉතින් ඒ දෙපැත්තට ගියා නම් සාතිය කියලා ඒ පැත්තේ ගියා. දුස්සීලභාවයෙන් මානේ මානේ දුස්සීලභාවය ආපහු ප්‍රශ්නේ පටන් ගන්නවා කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඒ හොඳට මේ ශ්‍රද්ධාව කියන එක හොඳට භාවිතා කරන්න ඕන. ඒ තථාගතයන් වහන්සේ පැවසුවා මේ පිසුනා වාච පරුසා වාච මේවා එපා. මේවා තියෙනවා නම් මේක පවතින්නේ නැහැනේ. මේ පරු මේවා ඇති වෙනවා නේද? එතකොට ඒක අපිට පේනවා අපි භාවිතා කරන්න ඕනි කියලා. මේ පරුසා වාච පිසුනා වාච කියන ඒවා අයින් කරගෙන ඊළඟට අපි ආපහු භාවිතා කරන්න ඕනේ මේ බලන්න මේ කෝසජ්ජේ කියන එක ඇති වුණොත් ශ්‍රද්ධාවෙන් කක්ක භාවිතා කළා මුසාවාද පරසාවාච පහ කියලා කෝසජ්ජී තිබුණොත් ආපහු මේ ප්‍රශ්නේ ඇති වෙනවා. මේ කෝසජ්ජීෙන් එනවා දුස්සීල භාවයට. කෝසජ්ජී කියලා කියන්නේ මේ කුසීත කම කියන එක තමයි ඇති වෙනවා. ඒ කියන්නේ අපි වටාටක් කරකෙව්වා නම් ඕන රූපයක් දිහා බලලා වටාටක් යනකොට අපි තීන විද්ද ස්වභාවයට පත් වෙලා අපි රෝගී බවටම පත් වෙනවා. තමන්ට කුසීත භාවය කියන එක ඒක නිසා තියෙනවා. එතකොට අපි එහෙමනම් ඒ විරිය භාවිතා කරන්න ඕනේ. ඉතින් ඔය රූපයන් හැම මගේ කියලා ගන්නේ නැති වෙන්න. එතකොට ඒ කුසීත බව නැත්තම් ගත්තොත් ඉතින් ඒ කුසීත බව කියන එක ඇති වෙනවා. එතකොට දැන් එහෙමනම් මේ අපිට පේන පැටර්න් එකක් නේද? මොකද්ද මේ පැටර්න් එක? සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේදී අපි භාවිතා කරපු ධර්මය නේද මේ කියන්නේ? එතෙන්දී අපි කිව්වා ශ්‍රද්ධා ආදි මුච්චති කියලා. මතකද? අර මුසාවාද, පරුසාවාච, පිසුනාවාච එපා කියලා අපි ශ්‍රද්ධාවක් භාවිතා කළා. ඊළඟට විරියම් පග්ගං හාති කියලා කිව්වා නේද? විරියම් පග්ගං හන්තෝ කියලා එහෙම කිව්වා. ඒ කිව්වේ විරිය භාවිතා කරනකොට කුසීතකම නැති වෙයි. ඊළඟට කිව්වා සතින් උපට්ඨ පෙත්තා. ඒ කියන්නේ සතිය භාවිතා කරන්නේ ප්‍රමාද වෙනවා කියන එක නැති වෙන්න. කොහොමද අපි ප්‍රමාද වෙන්නේ? දැන් බලන්න මෙතනදී අපි මේ මොකද්ද මේ සතිය අපි මේ කතා කරන්නේ? ඒ මෙත්තාව භාවිතා කරන්නේ. අපි දකිනවා අන්ත දෙකක්. ඒ අන්ත දෙක මොකද්ද? එක පැත්තක් තමයි මේ ලාභ මච්චරිය නිසා ඇති වෙන්නේ රෝගී භාවය. ඇයි කුසීත බවටනේ මම එන්නේ? එතකොට එහෙමනම් මේ සමුදය අස්තංගමයේ කියන එක මම දකිනවා. සමුදය අස්තංගමයේ දැකලා ඒක රෝගී නොවී ඉන්න කරන උත්සාහයක් විරියක් තියනවාද? අන්න ඒකට පමා නොවීම සඳහා තමයි මේ සතිය. එතකොට මේ ප්‍රමාදයයි සතියේ අතර සම්බන්ධතාවය Tamanට පේනවා. එතකොට ඒක ලියාගන්නත් වටිනවා. මේක පෙන්වන්නේ මොකද්ද? මේ සතිය මොකටද මේ අවස්ථාවේදී මෙත්තාව භාවිතා කරන්නේ? අන්ත දෙක දැකලා සමුදයයි අස්තංගමයයි කියන එක දැකලා රෝගී නොවී ඉන්න, සික් නොවී ඉන්න කරන විරියට, එහෙම නැත්නම් උත්සාහයට පමා නොවීම සඳහා සතිය. සමුදය අස්තංගමයේ කියන අංශ දෙක දැකලා රෝගී නොවී ඉන්න කරන විරියට, උත්සාහයට පමා නොවීම සඳහා තමයි අපි මේ සතිය වෙන්නේ. එතකොට තමන්ට වෙනවා මේ ප්‍රමාදය කියන එක ඒ සතියෙන් ගැලවිලා යනවා. ඊළඟට ආපහු පෙන්නනවා මෙතන උද්දච්ච නිසානුසල් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට සඳහන් අපි කියුවේ චිත්තං සමාදාහන්තෝ කියලා නේද? සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ පෙන්නෝ චිත්තං සමාදාහන්තෝ කියලා. මේ චිත්තං සමාදාහන්තෝ කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඔය කාම සංඥා. අපි ටිකකට ඉස්සෙල්ල බැලුව භාවනා ආනිසප්පාය සූත්‍රයේ කාම සංඥාව නිසා දෝමනස්සය තමයි ඇති වෙන්නේ. දෝමනස්සය ඇති වුණා නම් ඕගලන්ට කාමච්ඡන්දයක් ඇති වෙනවා. මේක ෆික්ස් කරන්න ඕනි, හදන්න ඕනි කියන එක. එතකොට මේ කාමච්ඡන්දය ඇති වෙලා ඉතින් ඒක ඇති වුණා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ මේ කෑලි දෙකක් තියෙනවා. මෙන්න මේ රේඛාව තියෙනවානේ. මේ දුස්සීලභාවයේ කෝසජ්ජයේ මේ රේඛාව දිගට මෙහෙම ගත්තොත් මේ රේඛාවේ උඩ කොටසේ තියෙන්නේ ඒකේ අපි කන්ස්ට්‍රක්ෂන් හදනවා කියන එකයි. ඇහෙන් රූප බලලා විඥානය හදනවා. මේ යට කොටසෙන් පෙන්නන්නේ මේක අහංකාරයටයි මේක තියෙන උඩ මමංකාර කතාවක්. යට තියෙන අහංකාරය. අහංකාරයෙන් කරන්නේ අරක කඩලා වැටෙනවා අපි මේන්ටේන් කරනවා. එතකොට මේ උඩ හැදීමක් කියන උත්පාදිය කියන එක තියෙනවා අහංකාරය මගින් මේන්ටේන් කරනවා කියන එක. ඒක ඔය මේ භාවනාවේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අර ආයු සංස්කාරයෙන් අතහැරියා කියලා. එතකොට ඔය රහතන් වහන්සේ පෙන්වන ඔය චිත්තය සකස් කිරීම ලාභයක් කියලා ගන්නෙ නැත්තම්, දැන් උඩින්නේ සකස් කරනවා කියලා ලාභය කියලා ගන්න නැත්තම්, ඒ පැවතීම ලාභය කියලා ගන්නෙ නැත්තම්, ඒ කියන්නේ පල්ලෙහෙන් මේන්ටේන් කරනවා කියන එක ලාභය කියලා ගන්නෙ නැත්තම්, අන්න ඒ පුද්ගලයාට ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්කම කියන එක තියෙනවා. අර මේන්ටේනන්ස් නැති වෙන්න ඕන. මේන්ටේන් කරනවා නම් ඒක පවතී. ඉතින් ඊළඟ වචනේට ඉන්නේ මොකද්ද? දැන් අවිද්‍යාවෙන් කියන එක නිගලවෙන්න ඕනේ නේද? මෙත්තාව පවත්න්න ඕනේ, අවිද්‍යාව නොසල්ලි පවතින්න ඕනේ. ඉතින් එහෙමනම් ඒ කියන්නේ අපි කිව්ව ප්‍රඥාය වජානතෝ කියලා. ඉතින් ඒ කාරණා පහෙන් තමයි මෙතන මේ කාරණා පහ නැති වෙන්නේ කියලා තමන්ට පේනවා. ඒ හොඳ ධර්මයන් මගේ මේක අයින් වෙලා මේ මෙත්තාව කියන එක පවතිනවා කියන එක. ඉතින් මේ විදිහට කරාම මහ විශාල සමාධියක් ඒ තමන්ට ඒ වෙලාවේදී මේක ඇති වෙනවා. එතකොට ඕගොල්ලෝ මේ භාවනාව සඳහා ගන්නෙත් මේ ඩයග්‍රෑම් එකම තමයි. මේ ඩයග්‍රෑම් එකේ පේනවා තව හොඳ ධර්මයක්. දැන් බලන්න මෙතන මේ දුස්සීල භාවය. මෙතන කෝසජ්ජය. මේ රේඛාව දික්කලුතින් කොහාට දෙන්නේ? හරියටම මෙන්න මෙතෙන් දිනනවා. ඔතන අපි ලියාගත්තා ඔය තයෝදම්ම සූත්‍රයේදී 5.3 කියලා. ඒ කියන්නේ 5.3 කියලා අපි ලියාගන්නේ උපාරම්භ චිත්තය. දෝෂාරෝපණ සිත කියන එක තියෙනවා. reproaching mind කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඉතින් හරි නේද? කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයට දෝෂාරෝපණ සිතක් තියෙනවා. අනේ මං දැන් කුකුළු මරාගෙනයි ජීවත් වෙන්නේ කියලා නේද? එතකොට ඉතින් දෝෂාරෝපණ තියෙන සිත තියෙන එක නම් කුකුළු මරනවා කියන එකත් ඒකත් තියෙනවා. අයි ඉතින් එකපාරක් මල්ල බුරුදුනාට පස්සේ ඒකනේ ඔය සෝල්ජර්ස්ලත් කියන්නේ පළවෙනි එක්කෙනා මරන්න තමයි බොහොම අමාරු කියලා. එක මනුස්සයෙක් මරලා නැති එක්කෙනෙක් කොට බොහොම අමාරුයි මනුස්සයෙක් මරන්න. එක පාරක් මැරුවට පස්සේ ඒගොල්ලෝ කියන ඕන කෙනෙක්ව මරන්න පුළුවන් කියලා. පළවෙනි එකෙන් ගත්තට පස්සේ අරකට පුරුදු වෙනවා. එතකොට ඒ දෝෂාරෝපණ සිත ආවට පස්සේ ඉතින් ඒක දිගටම ඒ දුස්සීල භාවය කියන එක තියෙනවා. ඒ රේඛාව තවත් ටිකක් මෙහා පැත්තට දික්කලොත් කොහාටද එන්නේ? කාමච්ඡන්දයට. එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? කාමච්ඡන්දයෙන් අපිට දුස්සීල භාවය. දුස්සීල භාවය ඇති වුණා නම් අන්න ඒකට මාන වුණා. අත්තා ඉඳන් නිත්‍යයට ජැක් එක ගැහුවා. එහෙනම් ඉතින් නිත්‍යයේ ඉඳන් අත්තවාද උපාදානෙට වතුරු වක්කරා වගේ ආවා. එහෙනම් අත්ත භාව පටිලාභය. ආපහු දුක්ඛය ඇති කරගන්න. කියන එක තේරෙනවා. කාමච්ඡන්දේ නිසා මේක ප්‍රසිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඕක තමයි හොඳට භාවනාවට ගන්න. මෙන්න මේ රේඛාව. මේ රේඛා දෙක ගන්න. මේක නිසා දුස්සීල භාව කාමච්ඡන්දේ ඉඳන් දුස්සීල භාවයට තියෙන රේඛාව. ඒක නිසා මේ ඇති වෙන්නා වූ ප්‍රශ්නිය අර කුකුල් පට්ටි කතාවත් එක්ක හොඳට කල්පනා කළා නම් හොඳට වැටහෙනවා මොකද්ද මේ කියන්නේ කියන එක. ඉතින් අපි දන්නේ නැහැ අපි මාන වෙලා ඉන්නේ මොකටද කියන එක නේද? දැන් කුකුල් පට්ටි කතාවෙන් නම් Tamanට පේනවා. ඉතින් මුදලාලි මහත්තයා ඒ මනුස්සයාට පේන්නේ නැහැ නේ මේ මම මේ මාන වෙලා ඉන්නේ මේ කුකුළු මරනවා කියන එකටයි කියන එක. තේරෙන්නේ නැහැ නේද? ඒ මනුස්සයාට හිතෙන්නේ නැහැ මම ඒකටයි කියලා. මේ මම බෙන්ස් කාර් එකේ යන මහත්තයා හොඳට කණ එක්කෙනා හොඳ ගෙයක් තියෙන එක්කෙනා ආදි වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි අපිටත් තියෙන එකනේ. මම මෙන්න මේ රස්සාව කරනවා. මේ රස්සාවෙන් මම මෙච්චර මුදලක් ගන්නවා. මට මෙහෙම බෙන්ස් කාර් එකක් තියෙනවා. හොඳ ගෙයක් තියෙනවා. ඒවටම නේද මාන්නේ කියන එක තියෙනවා. අන්න ඒකයි මේ පෙන්නන්නේ. ඒකෙන් මාන වෙලා අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්නය. ඒකට ඒක නිසා ආපහු අර ප්‍රශ්නෙටම ඇති වෙනවා. ඒ සංගවිලා තියෙනවා. අපේ දුස්සීල භාවයට තමයි එතන මේ මාන කතා. ඉතින් ඒක හොඳට බලන්න. මේක නිසා මේ ඇති වෙලා තියෙනවා ප්‍රශ්නේ. ඉතින් අර ඉස්සෙල්ලා 2B ඩයග්‍රෑම් එකේ අපි මතකද 1A 1B 1C කියලා ගත්තා. ඉතින් ඒකම නේද මෙතනක් තියෙන්නේ. බලන්න මෙන්න මේ රේඛාව කාමච්ඡන්දේ ඉඳන් දුස්සීල භාවයට තියෙන රේඛාව. 1A කියලා කියන්නේ රූපේ ඉඳන් සංඥාවට යනකොට මේ පැත්තෙන් මේ සංස්කාරයන් පරිදීව වෙලා එතන ඉඳන් සෝකයට එන. අන්න මෙහෙම තිබිච්ච රේඛාව පොඩ්ඩක් මෙහෙම දකුණු අත පැත්තට ඒ කියන්නේ ක්ලොක් වයිස් කරකුණා. ඊට පස්සේ අපි සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට මෙතන සංඥාවේ ඉඳන් අපි චේතනාව දක්වා ගමන් කරනවා. එතකොට 1B කියලා කිව්වා ඒකට නේද? ඊට පස්සේ අපි මෙතන දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛය දක්වා ගමන් කරනකොට මෙතන චේතනාවේ ඉඳන් විඥාණය දක්වා. දැන් පේනවද මෙහෙම තිබිච්ච රේඛාව දැන් කැරගිලා මෙන්න මේ රේඛාවවට වත් වෙනවා. ඉතින් මේක හැදුණා නම් ඉතින් ඊට පස්සේ ආපහු අනිත් රේඛාව ආපහු හදා ගන්නවා. එතකොට එහෙනම් මේක භ්‍රමණීය වී කරකී අපි ඉන්නවා. එතකොට භවය කියලා කියන්නේ භ්‍රමණේමනේ. භ්‍රමණීය කියන කතාව තමයි භවය කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ මෙත්තාව මේ විදිහට අපි පවත්වන එක මේක තමයි භාවනාවට ඕගොල්ලෝ ගන්න. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේකේ මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ ඕගලන්ගේ මුළු ජීවිතේම සමරයිස් කරලා මේක පෙන්වලා දීලා තියෙනවා කියලා. ඒකේ පළවෙනි පදයෙන් ඕගලන්ට වෙනවා මේ කබලින්කාර ආහාරය. ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකට කරලා ඇඳලා තියෙන. ඔගේ තියෙන අර්ථය මොකද්ද? සුබයි කියලා ගන්නා වූ එක. මේක නිසානේ මේ සුබයි කියන්නේ. කබලින්කාර ආහාරයට මනවඩනා රූපයේ වේවා ගන්නා වූ ආහාරය. අපි කියවන මේ පොඩි එකකින් පටන් අරගෙන මේක එන්න එන්න වැඩි වෙලා ගිහිල්ලා කියලා නේද? එතකොට මේකෙන් අපිට ඕක නිසා මාන්නයන් කියන ඒවා තියෙනවා. එතකොට මාන්නය කියන එක තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා අර අත්තා ඉදන් නිත්‍යයට ජැක් එක ගහනවා කියලා. ඉතින් මෙතන පෙන්වනවා මේ චේතනාවෙන් දැන් අත්වාදු උපාදානිය දක්වාම යන කියන එක. ඉතින් මේ සුබ වෙච්ච දෙයම තමයි මේ මානිය විසින් හොඳයි කියලා කියන්නේ. අපි හිතන්නේ නැතුණාට මේ කබලින්කාර ආහාරේ මනවඩනා රූපේ මේකටම තමයි අපි අන්තිමට මාන භවය කියන එකට ඇති වෙලා තියෙන්නේ. අර කුකුල් පට්ටි මිනිස්සයාට අර කුකුළු මරනවා කියන එකයි මාන වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නෑ වාගේ මේකට තමයි අපි මේ මානිය වෙලා තියෙන්නේ කියලා මනුස්සයෙකුට එකපාරට තේරෙන්නේ. හොයාගෙන ගියාම තමයි පේන්නේ. එතකොට මෙතන පල්ලෙයා අහිංකාරී කියන එක තියෙනවා, උඩින් මමින්කාරී කියන එක තියෙනවා. අහංකාරයයි මමංකාරයයි කියන එක දෙක තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලය මොකද්ද? ඉතින් බයෙන් අගතියට යනවා කියන එකයි. ඉතින් මට මේ වෙලාවේ තේරුණා මේ ලෝකේ රහත්නේල නොවිලි ඉන්න සියලුම සත්‍යයන් මේ තමන් හදන චිත්ත සංස්කාර බිඳෙනවා කියලා. ඒ බයටපත් වෙලා ඉන්නේ. ධ්‍යාන පල්ලාභියත් දැන් ඉතින් ඒ පුද්ගලයා මේ යනවා කියන එක ගත්තාම එයා බයටපත් වෙනවා. ඔය තථාගතයන් වහන්සේ පවසනවා මේ දිවි ලෝකේ දිවිවරුහෙන් බයටපත් වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ පහළ වුණා. මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ මිලියන් ගණන් අවුරුදු ඉන්නකොට මේක මේ විදියයි මේක පවතිනවා කියලා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බණ කියනකොට මෙන්න මේ විදියයි මේක අනිත්‍යයි මේක නැති වෙනවා කියලා ඒගොල්ලෝ බියටපත් වෙනවා. අන්න ඒ වගේම තමයි බ්‍රහ්ම ලෝකේ. ඒගොල්ලන්ට තවත් ඉහළට තියෙනවා. දැන් බක බ්‍රහ්මයාට එහෙම හිතුණානේ මේක මෙච්චරයි ඉතින් මෙතනින් ප්‍රශ්න මොකක්වත් නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මෙච්චර කාලෙකින් ඔයා මැරෙනවා කියලා. එතකොට ඒ වගේ මේ සත්‍යෝ මේ ධානතලවල ඉන්න සත්‍යෝ ඒ තමන් හදන චිත්ත සංස්කාරයෙන් බෙදෙනවා කියලා ඒගොල්ලෝ බයට පත්තලා මේක බැලුවාම තමන්ට පේනවා. එතකොට ඒක දැකලා ඒ සත්‍යයන්ට පව මම මෙත්තාවේ අවස්ථාවේදී වැළුවා. අහං විසින් කියනවා මමන්ට මෙන්න මෙහෙම ධර්මයක්. එයා කියනවා අත්ත බිඳේ පයබුරුලෙන් තබාවරෙන් කියලා. ඒ කියන්නේ අර අත්ත දිගේ ගිහිල්ලා යනකොට අත්ත කඩාගෙන වැටෙන්න පුළුවන් ඒකනේ පයබුරුලෙන් තබාගෙන ඉන්නේ කියලා කියන්නේ නේද? එතකොට එතෙන්දී මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ මමන් තමයි ওই ඇහැ වෙලා තියෙන්නේ. එතකොට සුභ වෙච්ච ඇස. ඒ කියන්නේ අහං කියනවා මේක බොහොම පරිස්සමින් භාවිතා කරන්න කියලා. වෙලක් වෙලාවට ඕගොල්ලෝ දන්න ඕගොල්ලන්ගේ අත වැදිලා ඕගොල්ලන්ගේ ඇහැ තුවාල වෙනවා. තමන්ගේ මතින් ඇහැ තුවාල වෙනවා නේද? එතකොට දැන් ඕක හැදුවේ කවුද? අහං තමයි ඕක හැදුවේ. ඇහැ හැදුවේ. දැන් අහන්ට බයයි මමන් මේක හරියට භාවිතා කරනවද කියලා. ඇති අතවද්ද ගන්නවා, තුවාල කර ගන්නවා ආදී වාගේ දේවල් තියෙනවා. මොකද එයාටත් ඒක හොඳට හදන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඕක හරියට අර වඩු බාසුන් නැහැ ගෝලයේ වාගේ. ඉස්සර කාලේ වඩු බාසුන් නැහැ ගෝලයාව ට්‍රේන් කරනවා නම් එයා අර නියන එහෙම දෙනවා. අද කාලේ වාගේ නෙමෙයි නියන් එහෙම බොහොම ඝන. බොහොම අඩුයි වඩු බාසුන් නැහැ ඒ කාලේ. එතකොට ඉතින් ලී දීලා එයා හොඳට බලාගෙන ඉන්න මේ යෝධයා අතින් මේක කැඩේද කියලා. අන්න එහෙමයි කල්පනා කරන්නේ. මේ යෝධයා මේ වැඩ කරන්නේ. එතකොට මේ යෝධයාගෙන් මේක කැඩලෙයිද කියලා. මොකද නියනත් කැඩෙන්න පුළුවන්. ඒ වගේම අර මේ ලී ටික නාස්ති වුණොත් මහත්යත් බණුන් අහන්න වෙනවා. නේද? අන්න ඒ වගේ තමයි ඒ නියන කැඩේ ලී විනාශ වෙයි කියලා වාගේ. එතකොට අහන්න ෂුවර් නෑ. මොකද මේ මම මේක හරියට පාවිච්චි කරනවද කියලා. මොකද අහන්න හම්බෙලා තියෙන මාස 10යි ජොබ් එක. ඔය ඇහැ අදාගත්තේ ආන් ওই මාස 10ක් ඇතුළත වැඩි කාලයක් හම්බුනේ. ඒකින්ද හරියට හදන්න හම්බ වෙලා නැහැ. ඒක නිසා එයාට බයයි මේක කොයිලාක හරි කැඩලා යයිද කියලා. අන්න ওই අර්ථය තමයි ඔකේ තියෙන්නේ. එතකොට මේකෙන් ඕගොල්ලන්ගේ මුළු ජීවිතයම මුළු සංසාරෙම නිරූපණය කරලා පේනවා මේ ඩයග්‍රෑම් එකේ බැලුවෙන් පස්සේ. ඔච්චර තමයි තියෙන්නේ. එතකොට අපි කිව්වා මේ භාවනාව සඳහන් ගන්න ඕගොල්ලෝ මේ 8 වෙනි ස්ලයිඩ් එකයි මේ. එතකොට අපි හැමනම් සූත්‍ර දේශනාවට ගිහින් බලමු. එක්බිත්තෙන් භාගතුන් වහන්සේ අනතරුම් බනවා. ආනන්දේනි යම් දිවා විහරණයට කලයි කියලා සිතනවා දෙයට යන්නේ කියලා කිව්වා. එසේ වහන්සේ කියලා ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේට පිළිවදන් දී උනස්සෙන් නැගී සිට භාගතුන් වහන්සේ සකසා වැඳ පැදුණු කොට නුදුරේ එක්තරා මුලක් ඉඳගත්තා කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ මේ මාරදිව්‍ය පුත්‍රයා තථාගතයන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා මේ එකක් පැත්තට ඉඳලා පවුටුවර භාගතුන් වහන්සේට පවසනවා වහන්ස භාගතුන් වහන්සේ පිරුණම් පාත්වා කියලා. සුගතියෝ පිරුණම් පාත්වා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කල්ලේ වහන්ස යම් තාක්කල් මේ සව්වා ඒ කියන්නේ මහනු වියත්තද විනීතද විසාරද බවට පැමිණියේද යෝගක්ෂේම බෞසුත ධර්මදර ධම්මානුදාමි ප්‍රතිපත්ති සම්‍යක් ප්‍රතිපත්ති අනුරූප ධර්මයේ හැසිරෙන සුළු වූද ආචාර වර්ගයේ වාදී ඉගෙනගෙන උගන්වන්නාහුද කියවන්නාහුද පවසන්නාහුද පිළිටවන්නාහුද හෙළි කරන්නාහුද බෙදා දක්වන්නාහුද ප්‍රකට කරන්නාහුද උපම්පරවාදේ කර්ම සහිත මොනට නිග්‍රහ කොට නීනානික කොට දහම් දසන්නාහුද එතෙක් නොපිරිපාන් පිරිනුවම් පාන්නේ මේ වචනේ භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මාරයට බණක් කියලා දින ඒක නම් අපිට හම්බ වෙලා නැහැ. ඒ බුදුහාමුදුරන්ට පිරුණම් පාන්නේ කිව්වම බුදුහාමුදුරු කියලා දිනවා මම මෙන්න මේ தත්ත්වයට පත් වෙනකම් පිරුණම් පාන්නේ නැහැ කියලා. දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙලා තිනවා වික්තයි විනීතයි විසරදයි යෝගක්ෂේමයි බෞස්සතයි ධර්මදරයි ධම්මානුධම්ම ප්‍රතිපatti සම්‍යක් ප්‍රතිපatti අනුධර්මචාරියෝ තිනවා කියලා. ඒ තමන් ඒ ධර්මයේ ඉගෙනගෙන අනිත්‍යයට කියලා දෙනවා ප්‍රකාශ කරන ඒ පරවාදී කියන එක නැති කරන දැන් ඉතින් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කාලය කියලා. ආයිත් කියලා තිනවා භාගතුන් වහන්සේ මේ ශ්‍රාවක මෙහෙණින් වහන්සේලා මේ තත්ත්වයට පත් වෙනකම් මම පිරුණම් පාන්නේ නැහැ කියලා. මෙහෙණින් වහන්සේලා මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රාවක උපාසකයෝ මේ තත්ත්වයට පත් වෙනකම් පිරුණම් පාන්නේ නැහැ කියලා තියෙනවා. ඒ අයත් මේ තත්ත්වයට දැන් පත් වෙනවා. ශ්‍රාවක උපාසිකාවන්ට මේ තත්ත්වයට පත් වෙනකම් පිරුණම් පාන්නේ නැහැ කියලා තියෙනවා. ඒ අයත් දැන් පිරුණම් ඒ අයත් මේ තත්ත්වයට පත් වෙනවා. ආයිත් කියලා තියෙනවා. පවිට යම් තාක්කල් මගේ මේ ශාසනය සමූතුද ස්ථිතිද, ඒ කියන්නේ ප්‍රොස්පරස් වෙනවා, පැතුරු නොවනවා, හැමතැනම පැතිරෙනකම්, බොහෝ දෙනා අතර ප්‍රකට වෙනකම්, නොඇති දේ මිනිසුන් හැම දෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේද, ඒ තාක් මම පිරුණම් පාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ විසින් වචනේ කියන ලද්දේ. වහන්ස දැන්වනායි භාගතුන් වහන්සේගේ ශාසනය සමෘද්ධේ පැතිරිලා බොහෝ දෙනා අතර ප්‍රකටේ, දේ මිනිසුන් හැම දෙනා විසින් සුපක් ප්‍රසිත වේද. වහන්ස දැන් භාගතුන් වහන්සේ පිරුණම් පාත්ත සුගතිය පිරුණම් පාත්ත වහන්ස දැන් භාගතුන් වහන්සේ පිරුණම් පාන්නේ කල්ලිය කියලා කියනවා. තථාගතයන් වහන්සේ කියවීම ගත්ත මාරයට පවසනවා, පවිට තෝ නිරුත්සුකව වෙහෙසෙන්න එපා කියු. නොබෝ කාලයකින් තථාගතයන් වහන්සේ පිරුණම් පාන්නේ මේ තුන් මසක් කැවෑමි තථාගතයන් පිරුණම් පාන්නේ වදාල් ඉක්බෙත්තෙන් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළඹ සිටි සිහි ඇත්තා වූ නුවණින් පිරිසුද දන්නා වූ ආය සංස්කාරයේ අතහැරියම. ඉතින් මේ මහත් භූමිකම්පාවක් එහෙම වුණා කියලා කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ ඒ කර්ම සලකලා මේ උදන් යනවා කියලා කියනවා. ඒ පුනර්භවය සකස් කරන බෞද්ධපත්තියට කාරණාව කාමාවචර රූපාවචර කර්ම තථාගතයන් වහන්සේ අතහැරියා කියලා. ඉතින් මේක පෙන්වන්නේ ওই යුද්ධයකට යන මිනිස්සයා කෝට් එකක් එහෙම ඉරලා දානවා නම් ඊතලයකින් විද්දා ඒක ටික පාට්ටුම ඉරලා යනවනේ. ආන් ඒ වාගේ ඒ තථාගතයන් වහන්සේ ඒ භවගාමී කර්මයන් ඒ ඔක්කොම අතහැරියා කියලා මේක පෙන්වනවා. ඉතින් මේක පෙන්වනවා මේ සමාපුත්ති බලයෙන් රැඳු දේ මතු ඒට නොසමෙදින්නේ කියලා ආයු සංස්කාරය අතහැරියා කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ බොඩි එක රිපයා කරගෙන තමයි තථාගතයන් වහන්සේ ඉඳලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ නිදාගත්ත පැයක් නේද? එතකොට ඒ වගේ කාලයකින් එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ ශරීරය රිපයා කරලා මේ පවත්වාගෙන ඉඳලා තියෙනවා. ඒ රිපයා කරන එක නවත්තලා තියෙනවා. ඒක තමයි අතහැරියා කියලා කියන්නේ. ඉතින් මේ ගාථාව බොහොම හොඳයි. මේ තුලුම තලංච සම්භවම් බෝසංකාර වස්සජිම් අජ්ජත්තරතෝ සමාහිතේ අභිජ්ජා කවත මිච්ඡ සම්භවන්ති කියලා ගාථාව පෙන්වනවා. එතකොට මේක මේ තුලම තලම් කියලා කියන්නේ, තුලම කියලා කියන්නේ මේ තුලණය කරන්න පුළුවන් කියන එකයි. දැන් ඕගලන්ට කියන්න පුළුවන් මේ කෑමේ රස මෙච්චරයි, මේ කෑමේ රස මේ ආකාරයි කියලා තුලණයක් කරන්න පුළුවන්. අතුලයි කියලා කියන්නේ තුලණයක් කරන්න බැහැ කියන එකයි. එතකොට නිර්වාණය කියන එක රතනයක්. මේක පෙන්නනවා මේ නිබ්බාණං රතනන්ති ආශ්චර්ය භාවේන අතුලක්. ඒක තුලණයක් කරන්න බෑ මෙන්න මේ ප්‍රමාණයයි කියලා කරන්න පුළුවන් කම දැන. ඒකේ පෙන්නන අත නිබ්බාණං රතමන්ති ආශ්චර්ය භාවේන අතුලං තත්ත කුසලස්ස අභිසම්භවා ඥානේන පස්සන අයං අමෝහ. අමෝහය කියලා කියන්නේ මොකද්ද කියන එකත් මෙතන අර්ථ දක්වනවා. අර විදිහට නිර්වාණේ රතනයක් කියලා ආශ්චර්ය භාවේන අතුලයි කියලා ඒක කුසලී ඉපදීමක් කියන එක තියෙනවනේ. ඒක තමයි අමෝහය කියලා. ඒක දැනගෙන ඉපදීම. ඊළඟට ආපහු මේ අදෝසය කියන එකත් මේකේ අර්ථ දක්වනවා. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝසු කියලා. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය මුලාව පහගෙරීම තමයි අදෝසය. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල් ඉගෙන ගත්තනේ මතක දානේජ සප්පාය සූත්‍රයේ තර රෝගී සංඥාව මගේ කියලා ගත්තනම් ඉතින් තමන්ට තියෙන දේශය කියන එක තමයි. මේක ගන්නෙ නැත්නම් ඉතින් අදෝසය කියන එක තමන්ට තියෙනවා. මේ කිසිම එකකින් අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක තේරෙනවා. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ ඒ විදිහට ඒ රිපයා කරන එක නවත්තලා ඒ ආයු සංස්කාරයන් කියනවා ඒ අතහැරියා කියනවා. එතකොට ඒ භාවනාවේදී ඕගලන්ට පේනවා මේක මේ ඉද්දි භාවනාව මේකේ මුලින් ඉඳම කෙටියෙන් පටන් ගන්නවා නම් ඉතින් මේ ඉද්දි ඩයග්‍රෑම් එකේ දිගේ ගමන් කිරීම තමයි අපි මේ සාකච්ඡා කළේ. දුක්ඛ පටිපදා දන්දා විඥාන ඔයගලන්ට පේනවා මෙතන මේකට ඇතුල් වෙන. චන්ද සමාධියේ ඉඳන් චිත්ත සමාධියට යන්න නම් අපිට මෙත්තාව කියන එක තියෙන්න ඕන. ඒ මෙත්තාව මේ ඩයග්‍රෑම් එකේ දිගටම පවතින්න ඕන. අඩුම තරමේ මෙත්තාව නැත්තම් මේක ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට අර මුසාවාද පරුසාවාච කියනවා අපි අයින් කරන්නේත් අපි දැනගත්තා ඒ ද්වේෂයත් එක්ක තියෙන සම්බන්ධ වෙලා තියෙන ධර්මයන් අපි අයින් කරන්න ඕන. එතකොට එහෙම නැත්තම් මට කරුණාවක් ඒව මොකක්වත් මෙත්තාවක් එක පවතින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක භාවිතා කළා අයින් කළා. එතකොට නම් අරියටමගේ කියන එක මතුවෙනවා. මොකද අර මුසාවාද පරුසාවාච කොටස ගියා සම්මාදිට්ඨිය කෙලිම සම්මා සමාධිය දක්වා යනවා. එහෙනම් සම්මාදිට්ඨිය යම් වූ දෙයක් තියෙනවද අන්න ඒක මතුවෙනවා. විස්මතු වෙලා එනවා. අර බාධාව නැහැ. එතකොට ඒ ඉතින්දි අපි එනවා විමංසා ඉද්ධිපාදී දක්වා එනවා. විමංසා ඉද්ධිපාදී නම් විරිය දක්වා ගමන් කරන එක, විරිය ඉද්ධිපාදීට ගමන් කරන එක තමයි මෙතන මේ පෙන්වන්නේ මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව. ඉතින් අපි ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඔබලන්ට තේරෙනවා මෙතනින් මොකක් හරි නිත්‍යයි කියලා වක් කරා නම් එනම් මං ඉවරයි. ඒක දිගේ ආව අත්තවාද උපාදානේ ඉඳන් අත්තභාව පටිලාභය කියන එක ඇති වෙනවා. ඒක දෙපැත්තට යනවා කියන එක තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන අපි ඊට පස්සේ අපි කල්පනා කළා අර මාන්‍යත් එක්ක වෙන්නා වූ දේ මෙතන මේ වේදනාවට තණ්හා වෙනවා. ඒතර මාණී කියනවා කියන්නේ ඔක හොඳයි කියලා නේද? එතකොට දැන් මෙහෙම වුණාට පස්සේ මෙතන මේ ලාභ මච්චරිය කියන එක තියෙනවා. Tamanට පේනවා දැන් මම මෙතන වතුර වර්ග කීපයක් වක්ක කරනවා නෝ. ඔන්න රූපේ නිසා වක් කිරීමක් තියෙනවා. මෙතන පෙන්නනවා වේදනාව නිසා වක් කිරීම කියන එක. එතකොට වේදනාව නිසා වක් කරොත් එහෙනම් ඒක නිසා අත්තභාව පටිලාභය කියන එක ඇති වෙනවා. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණට යනවනම් මං ওই වැඩේ කරන්න යන්නේ නැහැ. මොකද මේ වේදනාවට තණ්හා වෙලා මට ඇති වෙන්නේ මේ ලාභ මච්චරිය මේ ප්‍රශ්නේම ආපහු ඇති වෙනවා. එතකොට මම ඒක කරන්න යන්නේ නැහැ කියන එක ගන්න. ඊට පස්සේ අපි ආවා ඕගොල්ලන් භාවනා කරන ස්ලයිඩ් එක ස්ලයිඩ් 8 එක. ඉතින් මේකේ ඔයගලන්ට භාවිතා කරන්න තියෙන තමන් දුස්සීල වුණා නම් ඒකට මාන වුණා මානේ ඇති වුණා නම් අත්තයි දන් නිත්‍යයට එහෙනම් අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු ප්‍රශ්නේ නැවතත් අපේ හැදෙන්න. එතකොට මේකේ පේනවා මේ දුස්සීල භාවයේ ඇති වෙලා තියෙන්නේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ දෝසාරෝපණ චිත්තේ ඒකෙන් දුස්සීල කෝසජ්ජය දුස්සීල භාවය කියන එක. ඒවනම් මේක නිසා සම්පූර්ණේ අපිට අර ආපහු ප්‍රශ්නේ ඇති වෙනවා කියලා කොහොමද පේන්නේ? අත්තවාද උපාදානෙන් අත්තභාව පටිලාභයට. එහෙමනම් දුස්සීල භාවයේ මානේ මානෙන් දුස්සීල භාවයේ. එහෙමනම් අපි දුස්සීල භාවයේ අයින් කරන්න ඕන. එහෙනම් මෙත්තාව කියන එක අපි භාවිතා කරන්න ඕන. එතකොට මේ මෙත්තාව කියන එක හෙල්ලෙන්නේ නැති වෙන්න ඕන මේ අශ්‍රද්ධාවෙන්, කෝසජ්ජයෙන්, ප්‍රමාදයෙන්, උද්දච්චයෙන්, ඒ වගේම අවිද්‍යාවෙන්. ඉතින් ඒක සඳහා තමයි අපි භාවිතා කළේ. දැන් අපි පෙන්වුවා මේ ශ්‍රද්ධාව කියන කතාවේදී අර ද්වේෂයත් එක්ක තියෙන සම්බන්ධ ධර්මයන් කියන ඒවා ඒව නැති වෙන්න ඕනේ. සංඝාර සූත්‍රයත් එක්ක උපමා කරලා පෙන්වුවා. පංච නීවරණයන් මගින් ඇති වෙන්නේ මොනවද? පලාසය. මෙතන පංච නීවරණයෙන් පළවෙනිට අපි ගත්තේ කාමච්ඡන්දය නේද? ඒක තියෙනවා නම් එහෙනම් පලාසය කියන එක ඇති වෙනවා. පලාසය ආවනම් මච්චරිය කියන එක ඇති වෙනවා. මච්චරිය ආවනම් මේ ප්‍රශ්නේ ආපහු මං හදාගත්තා. පේනවද ඒ සම්බන්ධතාවය? ඒක වුණා නම් ඔක්කොම ඉවරයි. කාමච්ඡන්දය කියන එක ගත්තා නම් අන්න පංච නීවරණ ඒක මගේ පලාසය, පලාසය මගේ මච්චරිය. මම මෙතෙන්ට ආවනම් අන්න මගේ ප්‍රශ්නේ මං ආපහු හදාගත්තා. එතකොට ඒක තේරුම් අරගෙන ඉතින් අර කුකුල්පට්ටි කතාවත් එක්ක හොඳට කල්පනා කරන්න පුළුවන්. කුකුල්පට්ටි මේ මිනිස්සු කරපු එකම තමයි අපිත් එක්තරා ආකාරයකට කරන්නේ. වෙන නමකින් අපි ගෙනියන්නේ නේද? අපි කියන්නේ අපි ටයි එක දාගෙන, කෝට් එක දාගෙන කාර් එකේ නැගලා යනවා කියන එකයි. අයත් අරයත් එහෙම තමයි. එයා කියන්නේ වෙන කෙනෙකුට මරන්නේ කියලා තමයි එයාත් යන්නේ. ඔන්න ඔය අර්ථය තියෙනවා. එතකොට තමන් තේරුම් ගත්තා මෙන්න මේකයි ප්‍රශ්නේ. ඉතින් මේක නිසා මට මේ ප්‍රශ්නේ ඇති වෙනවා. එහෙනම් මෙත්තා තමන් දිගටම භාවිතා කරගෙන යනවා. ඉතින් අර 2B diagram එකත් එක්ක දක්වපු එකනට එයාට පේනවා මේක කරගිලා මේ පැත්තට ඇති වුණා කියන එක තමයි මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඒක හොඳට මෙන්න මේ ලයින් දෙක හොඳට භාවනා කරා. එතකොට ඒක තමයි භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.